හොඳයි. එහෙනම් ශිරුම දෙනා දැන් ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. කම්මලක්කනෝ භික්ඛවේ බාලෝ කම්මලක්කනා පණ්ඩිතෝ අපදාන සෝබිනී පඤ්ඤාති ති. කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ නිසන්වනේ මේ විදිහේ භාවනා වැඩමුළු පවත්වන හැම අවස්ථාවෙම වගේ මේ වැඩමුළුවට සමගාමීව ධර්මදේශනාවලියක් ධර්මදේශනා මාලාවක් පවත්වනවා. ඒකයේ භාවනා කරන පිළිසෙට අවශ්‍ය ධර්ම දැනුම ලබා දීමටත්, ඒ වගේම කරගෙන යන භාවනාවට අවශ්‍ය අතිරේක අමතර උපදේශ තොරතුරු ලබා දීමත් සඳහා. ඉතින් ඒ සඳහා මේ වැඩමුළුවටත් අපි බලාපොරොත්තු වෙන්නේ එකම සූත්‍රයක් නැත්නම් එකම මාතෘකාවක් ඉදිරින් තියාගෙන දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි. ඉතින් ඒ සඳහා ඉස්සරින් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉච්ච වටිනා සූත්‍රයක්. මේක පොත්පත් පෙරලා බල නැත්නම්ගේ දැන ගැනීම සඳහා පොත්පත් පෙරලා නැත්නම්ගේ අවශ්‍යතාවයේ සපුරාලමින් මතක් කරොත්, මේක සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ නැත්නම් තුනියේ කරුණු සංග්‍රහ වෙලා තියෙන පොතේයි මේක සටහන් වෙලා තියෙන්නේ. ඒ අංගුත්තර නිකායේ ටික නිපාතේ දෙවෙනි සූත්‍රෙ විදිහටයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. මේකට ලක්ෂණ සූත්‍රය කියලා කියලා තියෙනවා. ඒ මොකද මේ සූත්‍රී ලහ සරුවචන් වහන්සේ බාල පුද්ගලයා සහ පඬිත පුද්ගලයාගේ ලක්ෂණ හඳුනාගත හැකි බාහිර ලක්ෂණු විස්තර කළා වෙනවා. ඉතින් ඒ සඳහා සරුවචන් වහන්සේ සඳහන් කරනවා ඍජු ප්‍රකට කෙටි හඳුන්වා දීමක් කම්ම ලක්ෂණ ඔබිටවේ බාල මහණෙනි. මේ බාල පුද්ගලයා දැනුම මඳ පුද්ගලයා තමන්ගේම කර්මය නැත්නම් ක්‍රියාකාරකම් ඒ තමන්ගේ ලක්ෂණය කරගෙන ජීවත් වෙනවා, කරන ක්‍රියාවලින්ම බාලයාගේ බාලගතිය වැටහෙනවායි කියලා. ඒ වගේම කම්ම ලක්ෂණෝ පඬිතෝ. ඒ වගේම මහණෙනි මේ පඬිත පුද්ගලයා අසුවිරුතං ඇති ඥානවන්තයත් යාගේම ක්‍රියාකාරකම් අනුව දැක ගන්න පුළුවන්. ඒ නිසා අපදාන සෝබිනී පඤ්ඤා කියලා බොහෝම කාලයේ බොහොම පැරණි කාලයට අහුවෙන්නේ නැති වගේ වාක්‍යයක් සරුවචන සඳහන් කරනවා. කෙනෙක්ගේ චරිතය ආලෝකමත් වෙන්නේ ප්‍රඥාවෙන්. අපදානී කියලා කියන චරිතාපදානයේට චරිතාපදානී කෙනෙක්ගේ ආලෝකමත් වෙන්නේ, සෝබණය වෙන්නේ, අලංකාර වෙන්නේ, තේදවත් වෙන්නේ ඒ කෙනාගේ ප්‍රඥාබනුව. එනිසා සර්වචන් වහන්සේගේ ධර්මය පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා චරිත ලක්ෂණයක් විදිහට සර්වචන් වහන්සේගේ ධර්මයත් පෙන්ලා තියෙනවා. ඒක ගෝචර වෙන්නේ, ඒක වැටහෙන්නේ, අදාළ වෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි, අනිකත්තන්ට ඒක ගෝචර වෙන්නේ නැහැ කියලා. එහෙම නමුත් එහෙම මේ අචන බාලයා මේක න පඬිතයයි කියලා සර්වචන් වහන්සේම වෙන් කරලා බාලයන්ට අඩු සැලකිල්ලක්, පඬිතයන්ට වැඩි සැලකිල්ලක් කරනව නෙවෙයි. බාල කෙනාටත් දැනගන්න අරිනවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් බාලයයි සලකන්නේ මොන ලක්ෂණ යනවද. ඒ වගේම පඬිතත්තන්ට දැනගන්න අරිනවා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් පඬිතයයි හඳුනගන්නේ මොන ලක්ෂණ හැටියටද. ඒ විදිහට ඒක දැන ගැනීමත්, බාල පඬිත වෙනස දැන ගැනීමත්, ඒ ලක්ෂණ දැන ගැනීමත් කෙනෙකු විසින් තමන්ගේ අවබෝධයෙන්ම තමන් දැන ගැනීම විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා එමතින් හීනමානියක්, අදිමානියක් පවරන්න පටවන්න නෙවෙයි උත්සාහ කරන්නේ. ඒ කෙනාට තම තමන්ගේ හැසිරීම පිළිබඳ වගකීම, වගවීම, භාර දීමයි මෙතනින් කෙරෙන්නේ. ඒකට කියනවා සදාචාරාත්මක වගකීම කියලා. ඉතින් ඒක නිසා දැන් කාලේ තියෙන දැනුම පාණ්ඩිත්‍ය නැත්නම් උගත්කම මනින්ද කවදාකවත් යාගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියාවල කාය දුස්චරිත පැත්ත, වචී දුස්චරිත පැත්ත, මනෝ දුස්චරිත පැත්ත නොසලකන තරම්. අද තියෙන දැනුම් මෙනු ක්‍රම හැටියට කෙසේ නමු මොන විදිය මානසික තත්ත්වක හිටියත් මොන විදිය වාචසික වචනේ හැසුරුණ කෙනෙක් වුණත් දුස්චරිතවත් වචන නැත්නම් වචී දුස්චරිත තිබුණත් මොන විදියේ කාය දුස්චරිත තිබුණත් ඒ පුද්ගලයාට ඒ දෙන ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න පුළුවන් නම් දැනුම තියනයි කියලා මනින ක්‍රමයක් තියෙන අධ්‍යාපනයක් තියෙන්නේ. නමුත් එතකොට මේ අධ්‍යාපනයේ සදාචාරයට නොසලකා හැරීමක් කරනවා. ඒ නිසා අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉහළයි සම්මත වුණාට සාමාන්‍ය සදාචාරාත්මක මිනුන් දණ්ඩ අනුව ඒ කෙනෙක් දුර්වල වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සමාජයේත ඒ කෙනා නිසා අධ්‍යාපනකම හැටියට දැනුම්වන්ත කියලා අඳුනගත්තත් සමාජයට වෙන්න පුළුවන් හානිය වැඩි. විශේෂයෙන්ම ඒ කෙනා ඉතුරු කරලා මැරෙන ආදර්ශය අනුව ගොඩාක් වැරදි පැත්තකට යොමු කරනවා. ඒ නිසා ඒ පුද්ගලයාට හම්බෙන ආර්ථික දේශපාලන සමාජික ලාභ වගේම ඒ පුද්ගලයා මත සමාජයට ඇති කරන්නා වූ ඒ පූර්වාදර්ශයත් එක්ක බලනකොට සර්වචන් වහන්සේ විතරමයි ඒ අපදාන සෝභිනී පඤ්ඤා කියන මේ වගේ ප්‍රකාශයක් ඍජු ප්‍රකාශ කරේ. ඊට පස්සේ විද්‍යා දදාති විනයං කියන එක ඒකෙම සංස්කෘතික සංස්කෘත පරිවර්තනයේ විද්‍යාව අවබෝධය කෙනෙකුට විනයක් ඇති කළාද. යම් කිසි කෙනෙකුට අවබෝධය නැත්තම් විද්‍යාව නැත්තම් පඬිතකම නැත්තම් ඒ කෙනා විනේනේ වෙන්නේ නේ මේ අවිචාරවත් හැසිරීමක් ඇති. එහෙම නැත්නම් හික්මීම අඩු කෙනෙක් බවට පත් කරනවා. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට ඔය ඉස්කෝලවල ආදර්ශ පාඨ විදියට ඔය අපදාන සෝබිනි පඤ්ඤා විද්‍යා දදාති විනයං වගේ වචන ඇති කරලා තිනවා. ඉතින් ඒකෙදී ඇත්තටම මේ සර්වචනසි 15 වෙනිදාත් ඉස්සර වෙලා මානව ශිෂ්ටාචාරය විනය තිබුණද නැද්ද කියන ප්‍රශ්නය සාකච්ඡා කරනකොට හුඟක් වෙලාවට කර්මේශා කර්මවලේ අදහන අනික් එකම ආගම වෙන බුද්ධ ආගම අරිච්චාම තියෙන එකම ආගම වෙන Hindu ආගම ඒ බව බාරගන්න උත්සාහයක් කරනවා. ਸਰවචනංශේ 15 වෙනිදාත් ඉස්සර වෙලා ඒ අත්ව ගාව එහෙම විනයක් තිබුණයි කියන එක. එහෙම නැත්නම් ඒ විනය හරහා එහෙම නැත්නම් ශීලය හරහා එයත්ෝ ඒ වෙනකොටත් මේ ධ්‍යාන භාවනා කරලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන වඩාගෙන තිබුණා. ඒ වඩාගත් දිනු කරගත් සංස්කෘතිය පසුබිම Hindu කියලා පොදු නමකට දාන්න උත්සාහ කරලා තිනවා. ඒක ඇත්තටම ප්‍රෝඩාවක්. ඒක ඇත්තටම මෑත කාලෙදි කරන ලද ප්‍රෝඩාවක්. ඒකෙන් හරියට ඒ මතයෙන් ඇති වෙලා තියෙන අතුරු ඵලයක් තමයි බුද්ධ ආගමේ තියෙන මේ කර්මේශා කර්මඵලය ඇදහිම ඒ වගේම මේ විනය සමාධිය Hindu ආගමෙන් කොපි කරපු එකක් කියන්නේ. ඒක අපේ සිංහල බෞද්ධයා පවා පටලවාගෙන තියෙනවා කියන එකයි ඒ පිළිබඳව නියම ඉතිහාසය පෙන්වන්න හදන ඇත්තෝ මතු කරලා දෙන්න කැමති වෙන්නේ. ඉතින් එතන පොඩ්ඩක් හාරලා ඉතිහාසය බැලුවොත් සර්වචනන්සේ 15 වෙනිදී ඉස්සෙල්ලත් ශ්‍රමණයෝ ඉඳලා තිනවා. සර්වචනන්සේ 15 වෙනිදී ඉස්සෙල්ලත් ඍෂින් වහන්සේලා ඉඳලා තිනවා. ඒ ඍෂින් වහන්සේලා ඒ ශ්‍රමණයෝ තුන්කල් දක්නා ඥාණිය ලබාගෙන යම් ප්‍රමාණයකට මේ නක්ෂත්‍රය ආයුර්වේදයේ වගේ මානවය හා සම්බන්ධ දීර්ඝ දැනුම් සම්භාර ගොඩනගාගෙන තිනවා. නමුත් ඒක Hindu කියලා බාරගන්න සෝභා හඳුනා දීමට යෑම පසු කාලීන Hinduයි කියා ගන්න උගතුන් විසින් කරන ලද වැරදි අර්ථකථන. ඇත්තම කියනවා නම් ඒ විදිහට ඒ තුන්කල් දක්නා ඥාන හොය ලබාගෙන විනයක් සමාධියක් ඇති කරගෙන හිටියා නම් ඒ ඇත්තෝ ඒවකට පැවතිච්ච Hindu සමාජයට විරුද්ධව නැගී හිටපු ශ්‍රමණයෝ. ඒ ශ්‍රමණයන් එදා ඉඳලම ඉඳලා තියෙනවා. මොකද Hindu සමාජයේ තිබිලා තියෙන බොහෝමත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන්නා වූ කුල බේදයට බර වෙන්නා වූ උප්පත්ති අනුව විනිශ්චය වෙන්නා වූ නියත ගතිකයක්. නමුත් ඒ විදිහට පවතිනා වූ රාජ්‍ය සමාජ පද්ධතියට විරුද්ධව නැගී හිටපු ශ්‍රමණයන් ආජීවකයන්ගේ ඉතිහාසයක් ඉන්දියාව වග කියනවා. ඒ ශ්‍රමණයන් ඒ ආජීවකයන් අතර එක පිළිවෙලක් තිබිලා නැහැ. ඒ කට්ටිය යම් ප්‍රමාණයකට ඔය තපස් සීලයන් රකිමින් කාමයන්ගෙන් වෙන් වෙලා යම් යම් ප්‍රමාණයකට සමාධි භාවනා කරගෙන දැනුම් ලබාගෙන තිනවා. නමුත් ඒ ඔක්කොම ව්‍යාකරණයකට අනුව නීතියකට අනුව සකස් කරලා ඉදිරිපත් කරපු එකම ශාස්ත්‍රඥ වංශය සර්වචන් වංශය. ඒ නිසා අර තිබුණු ඔක්කොම ගොනුවක් පිළිවෙලක් එන්න පටන් අරගත්ත නිකම් භාෂාවක ව්‍යාකරණයක් වාගේ. එහෙම නැත්නම් සත්පරිණාමයේ ඉස්සල්ලාම වතාවට කොඳුරට පෙළ පරිණාමයේදී ඇති වුණා වාගේ. ඊට පස්සේ මනුෂ්‍යට නැගිට ගන්න පුළුවන් වුණා වාගේ. සර්වචන් වංශයේ මේ සීලය සදාචාරාත්මක වගකීම තව ඩිංගිත්තක් ගැඹුරට යනවා නම් ඉන්ද්‍රිය සංවරය බොහෝම වැදගත් දෙයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එතනදී සර්වචන් වංශයේ දකින්න නැත්නම් පෙන්වන්න හදන දර්ශනය තමයි මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන කිට්ටු නෑදෑකම. අපි සාමාන්‍යයෙන් ශාසනික වශයෙන් කතා කරනකොට සීල සමාධි ප්‍රඥා කියලා අපි මේ තුනක් කතා කරන්නේ. සීලෙන් සහ සමාධිය, සමාධිය සහ ප්‍රඥාව කියලා. නමුත් මේ වගේ සූත්‍රවලදී සර්වචනාංශයේ ප්‍රඥාවට කිසිම ආමන්ත්‍රණයක් නැහැ. කෙලින්ම සීලය සහ සමාධිය ප්‍රඥාව අතර දැඩි සම්බන්ධකමක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ දෙක අතර පවතිනා වූ ඒ සම්බන්ධතාවය හරහා තමයි සමාධියක් එන්නේ, සමාධියක් නොඑන්නේ. ඉතින් ඒක යොදන යෙදුමේ හැටියට, පුද්ගලයා හැටියට වෙනස් වෙනවා. ඉතින් මේ සූත්‍රයේ, මේ ලක්ෂණ සූත්‍රයෙන් පෙන්වන්නේ ප්‍රඥාවන්තයා දිගට සූත්‍රයේ කියවුත් තිහි ලක්ෂණේ භික්කවේ බාලෝ වේජිතබ්බෝ තිහි ධම්මේ සමන්නාගතෝ බාලෝ වේජිතබ්බෝ. බාල පුද්ගලයා කාය දුස්චරිතයන්ගෙන්, වචී දුස්චරිතයන්ගෙන්, මනෝ දුස්චරිතයන්ගෙන් සමන්නාගතයි. ඒ නිසා බාල පුද්ගලයා කොච්චර තමන් බාලයෙක් නොවන බවට රඟපාන්න ගියත් එය හැසිරෙන හැසිරීමෙම ඒ දුස්චරිත වලින්ම කායික දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හරහා එයාගේ බාල ගතිය පේන්න පටන් අර ගන්නවා. ඒ වගේම තමයි යම් පඬිතෙක්, එහෙම නැත්නම් බෞසුත කෙනෙක් තමන්ගේ ගුණ වසාගෙන කොච්චර ජීවත් වෙන්න හැදුවත්, එහෙම නැත්නම් නිහතමානී වෙලා කටයුතු කරත් එයාගේ ගුණ සුවඳ ක්‍රියාව හරහා, වචනය හරහා, හිතවිලි හරහා පැතිරෙනවා. ඉතින් ආන්නේ දෙක නිසා මේ එක පුද්ගලයෙක් තුල මේ බාලගුණය තිබ්බත්, පඬිතු ගුණය තිබ්බත් ඒක සමාජයට අනිවාර්ය බලපෑමක් තියෙනවා. මේ නිසා යම් කිසි කෙනෙකුට බාලයන් බහුල සමාජයක පඬිතු බව ලබා ගන්න ඕනේ නම්, එහෙනම් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් සමාජයට යම් ආකාරයක සුභ සාධනයක් සලසනද, ඒ කෙනාට අනිවාර්යයෙන්ම දැනගන්න වෙනවා මේ බාල ලක්ෂණය මොකද්ද, පඬිත ලක්ෂණය මොකද්ද කියලා දැනගෙන. ඒ කෙනාට බෞතරය විසම වුණත්, බෞතරය දුස්චරිතයන්ගෙන් ගහන වුණත්, තමන් පඬිතෙක් විදිහට ඒ දුස්චරිතයන්ගෙන් ගහන බාලයන්ගෙන් වෙන් වෙලා කටයුතු කිරීම අවශ්‍ය නිසා මෙතනදී සර්වචනංසේ භික්ෂුන් වහන්සේලාට මේ පඬිත ලක්ෂණයයි බාල ලක්ෂණය පෙන්නලා සූත්‍රය හමාර කරනකොට කියනවා, මහන්නේ නිසා අඹලා මේ විදිහට ඉක්මෙන්න ඕනේ. බාලයා බාලයාගේ දුස්චරිත, කායික දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත නිසාගේ බාලකම පෙන්නනවා. ඒ වගේම පඬිතයා පඬිතයාගේ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත නිසා පඬිත ලක්ෂණේ පෙන්නනවා. ඒක නිසා මම පඬිතෙක් විසින් සමාදන් වෙන රකින්න ඒ කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත රැකලා ඒ පාණ්ඩිත්‍ය පැත්තට මම ගමන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ බහුතරයේ ගෙවන දුචරිත සහිත ජීවිතේ මම හික්මෙන්ට ඕනේ කියලා භික්ෂුවකට දීපු උපදේශයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක අපි මේ වැඩමුළුවකට ගත්තට පස්සේ මේකට අහුම්කම් දෙන ඔක්කොමලා භික්ෂුන් නෙවෙයි. නමුත් ඒ සියලුම දෙනා තමන්ගේ අර්ථ සිද්ධිය සලක නැත්තෝ, තමන්ගේ අත්ත කුසලිය ගැන හිතපු ඇත්තෝ ඉතින් ඒක නිසා ඒ අත්තන්ට සිද්ධ වෙනවා බාහිරේ හෝ කමක් නැහැ තමන්ගේ හැටි කමක් නැහැ මේ බාල ලක්ෂණය මොකද්ද අනිත ලක්ෂණය මොකද්ද කියලා දැනගෙන ඒ බාල ලක්ෂණය තමන් ළඟ තියෙනවා නම් ඒක අයින් කරගන්නත් පඬිත ලක්ෂණය කිතු කරගන්නත් ඒ වගේම ඒ පඬිත ලක්ෂණ සහිත පඬිත්යන් ඇසුරු කරන්නත් බාල ලක්ෂණ සහිත බාලයන්ගෙන් දුරස් වීමටත් මේක අවශ්‍ය වෙනවා කෙසේ හෝ මේ ලක්ෂණ හඳුනා ගන්නාතේ හික්මීමක හෝ විනයක හෝ ශික්ෂාවක මුල් බැස ගැනීම සිදු වෙන්නේ එතෙක් යම් කෙනෙක් ඒ රැකකනන් සීලයක් හික්මීමක් ගත්තා නම් එහෙම නැත්නම් සුචරිතයක් ගැන කතා කරා නම් හුඟක් වෙලාවට නිකන් මතු පිට දේවල් සීලබ්බත පරාමාස වගේ දේවල් මිස ගැඹුරින්ම Tamanට සීලයක් පිළිထන්නේ හික්මීමක් පිළිထන්නේ සුචරිතයක් පිළිထන්නේ මේ බාල ලක්ෂණ පණිජ ලක්ෂණ දැනගත්තොත් තමයි. ඉතින් ඒකෙදි තුඟක් වෙලාවට මේ වගේ මාතෘකාවක් අපි පටන් අරගන්නේ බාහිර ලෝකයේ තියෙන බාහිර පඬිතුන්ගේ සහ බාහිර බාලයන්ගේ ලක්ෂණ බලලා ශක්ති ප්‍රමාණෙන් එවුවා අභ්‍යන්තරගත කරගන්න ඕනේ මන ළඟත් ඒවා තියෙන්නේ මොනවද ඒ වගේම මම මේ මන ළඟ ඉන්න කෙනෙක් දිහා යගේ කායික ක්‍රියාවක් වාචික ක්‍රියාවක් මානසික ක්‍රියාවක් දැකලා මට වැටහුණා නම් මේ මනුස්සයා බාලයෙක් කියලා යම් ආකාරයකින් කවදා හෝ මගෙන් ඒ ක්‍රියාව සිද්ධ වුණොත් මගෙන් ඒ වචනේ සිද්ධ වුණොත් මගෙන් ඒ හිතිවිල සිද්ධ වුණොත් අහල පහල ඉන්න කට්ටිය මං කෙරෙහි බාලෙක් විදිහට හිතනවා ඒක ඒ විදිහට ඒක පිළිමිබු කරව ගන්නවා ඒක පරාවර්තනය කර ගන්න ඕනේ ඒකට අනුමාන සූත්‍රය කියලා ලස්සන සූත්‍රයක් සරුවචනාංශයේ දේශනා කරලා තිනවා ඒක මේ පිළිබඳව හොඳ විස්තර මට මතකයි යක් අඩුවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ සමන්නීසනාසයිත සංගිබණ කියන පොතේ හරි ලස්සන ඉඩක් කරන් තිබුණා ඒ අනුමාන සූත්‍රයේට ඒක හරි ලස්සනයි ඒ මොකද ඒ අනුමාන සූත්‍රයේදී සර්වචනාංශේ පෙන්නනවා තමන් තව කෙනෙක්ගේ හැසිරෙනකොට ඒ මිනිස්යාගේ ක්‍රියාව කාය දුස්චරිතයක් නං වචී දුස්චරිතයක් නං මනෝ දුස්චරිතයක් නං අපිට අනිවාර්යයි පුද්ගලයා පිළිබඳ විනිශ්චයක් පහළ වෙනවා මේ සම්මෝඩේ සඳ ගැළපෙන්නේ නැති වැඩ කරන කෙනෙක් මනසට තරම් නොවන වැඩ කරන කෙනෙක් කියලා අපිට පහළ වෙනවනේ ඒ ආකාරයටම තේරුම් ගන්න ඕන කවදා හෝ මේ ක්‍රියාව මගේ අතින් සිද්ධ වුණොත් කවදා හෝ මේ වචනේ මගේ අතින් කෙරු කියවුනොත් මේ විදිහට හිතුනොත් අනික් ඇත්තත් ওই විදිහටම මම ගැන හිතනවා ඒ වගේම යම් කිසි කෙනෙක් දැකලා අනේ මේ මනුස්සයා නම් බොහොම නිවිච්ච මනුස්සයා පඬිත මනුස්සෙක් මෙයා බොහොම බෞසුතයි එයාගේ ක්‍රියාව මෙහෙමයි එයාගේ වචන මෙහෙමයි ඒ වගේ හිතවිලි මෙහෙමයි කියලා Tamante යම් කිසි කෙනෙක් පේනවා නම් බාහිරේ ඒ බාලන විදිහටම අනුන් තමංගු විනිශ්චයක. ඒක නිසා ලෝකයක් එක ජීවත් වෙනකොට අපිට සමාජ සම්බන්ධතා පවත්වනකොට ඒ තව කෙනෙක්ගේ හැසිරීම අනුව අපේ පෘථග්ජන හිත තියෙන කෙනෙක්ගේ සාමාන්‍ය ගතිය තමයි ඒ හැසිරීම බලලා විනිශ්චයක් ඇති නොකර කවදාකවත් අරි. දකින්නවත් එක්කම යාකෙල් පිළිබඳ ඒ ක්‍රියාව පිළිබඳ මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක සාධාරණයි මේක අසාධාරණයි මේක විය යුත්තක් මේක නොවිත කියලා එක පාරටම තමංගේ හිතේ යම් ආකාරයක විනිශ්චයක් වෙනවද ඒ විදිහටම තමයි අනික් කෙනාටත් තමන්දියා ආන ඒ නිසා මේක කණ්ණාඩියකින් බලන්න වගේ අනුන්ගේ චර්ච දැකලා අපි විනිශ්චය කරන්න යම්සේ දේ වාගෙම තමනුත් හැචරෙන්න ඕනේ නම් අපි මේකේ සමීකරණේ දැනගන්න අපි මේක වැඩ කරන න්‍යාය පත්‍රය දැනගන්න ඕනේ. ඒ න්‍යාය පක්ෂග්‍රාහී විනිච්ඡ සහිත පෘථග්ජන හිතකට ඇඳලා මානවයට ඉදිරිපත් කරන්න බෑ. නමුත් සර්වචනාංශයේ සර්වඥතාඥාන ලැබගතට පස්සේ ඒක සර්වචනාංශයේ යුතුයකමක් තමයි. ඒ සමීකරණය, ඒ ප්‍රස්ථාරය ඇඳලා භික්ෂුන් වහන්සේලාට දෙන එක මෙන්න මහණෙනි. පඬිතේ හඳුරගන්න හැටි මෙන්න මහණෙනි. බාලය හඳුරගන්න හැටි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඒ නිසාම බලත් මේවා දැනගෙන මෙන්න මේ පඬිත ලක්ෂණ ඇති කර ගන්න ඕනේ කියලා බාල ලක්ෂණ දුරු කර ගන්න ඕනේ කියලා ඒ පෙන්ලා දුන්නට පස්සේ කෙනෙක් කරන්නේ පුළුවන් තරම් ඒ අනුව හැතරෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒකෙදී මේ කාය දුස්චරිත, වචී දුස්චරිත කියන දෙක තේරුම් අරගෙන කාය සුචරිතය, වචී සුචරිතය ඇති කර ගැනීම සීල ශික්ෂා වශයෙන් සර්වචනාංශේ බෙහෙතක් විදියට පෙන්ලා දීලා තියෙනවා. වෙන විදියට කියනනම් කාය දුස්චරිත වචී දුස්චරිත කියන සමාජ නීති උල්ලංඝනය කරන සමාජ නීති විතික්‍රමණය කරන ඡන්ද පරිස ගති දුස්චරිත දුස්සීලකම් නම් ඒ දුස්සීලකම තමන්ට තියෙනවා තේරෙනවා නම් මයි ළඟ මෙන්න මේ විදිහට සතුම් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය ආදී කායික දුස්චරිතත් බොරුව කේලම හිස්සචන පරිසවචන ආදී වචී දුස්චරිතත් තියෙනවා ඒකෙන් මටත් තරම් වෙන්නේ නැහැ අනුන්ටත් ඒක හොඳ නැහැ වර්තමානටත් හොඳ නැහැ අනාගතයටත් හොඳ නැහැ කියලා තමයි තේරුණා නම් ඒක නොවීම පිණිස ඒ ලෙඩි ඒ රෝග ලක්ෂණ නැති කර ගැනීම සඳහා දෙන බේතට කියනවා සීල ශික්ෂාව කියලා. ඒ සීල ශික්ෂාවෙන් කරන්නේ කාය දුස්චරිත වචී දුස්චරිත කීකරු කරන එක. හික්ම ගන්න එකයි. සීතල කරගන්න එකයි. ශිෂ්ටාචාර කරගන්න එකයි. ඉතින් ඒකක් අපි මේ වගේ වැඩමුළුවක් පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම කරමු. අනිවාර්යයෙන්ම කරන්නයි කියලා ඒ සියලු දෙනාට අපි ආරාධනා කරා. ඔය හැම කෙනෙක්ම මෙන්න මේ පැති වලින් හික්මීමක් ඇති කරගන්න ඕනේ. ඒ මොකද එවැනි සීල ශික්ෂාවක් ඇති කරගන්න නැතුව එහෙම කෙනෙකුට එහාට තියෙන මනස හික්මවන වැඩකට සුදුසුකම් නැතුව යනවා. ඒක නිසා ඒ සීලය ආරම්භක වෙලාවේදීම සමාදන් කරවන එකෙන් අදහස් කරන්නේ ඊට වඩා සියුම් ක්‍රියාවකට යන්න නම් මේ පැත්තෙන් අරසා වෙලා ඉන්නවා. ඒක උපමාවකට පෙන්වන්නේ මහ කැළිය මැද හේනක් කොටන මිනිස්සෙක්. ඒ හේන ගිනි ලාලා මහගස්තික ලොකු ගස් ලඳු ටික පුච්චලා ඊට පස්සේ මහගසුත් පුච්චලා ඉතුරු වෙන කොටන් වලින් වටේ ඉස්සල්ලාම කරන්න වටේ දඬු වැටක් ගහන්නේ. ඒ දඬු වැට ගහන්න නැතුව භෝගපැල භෝගයට වැපරුවොත් එනේ මතුවෙන තාක් ලපටිපැල පලිබෝධකයන්ගෙන් ගෝණන්ගෙන් මුවන්ගෙන් උහාවන්ගෙන් විනාශ වෙයි. ඒ නිසා ඉස්සල්ලාම කරන්නේ දඬු වැට ගහන්නේ. දඬු වැට ගහුවට පස්සේ තමයි භෝගයට දාන්නේ. ඒ වගේ යම් කිසි ගොවියෙක් මේ වැස්ස ආවා ඒක නිසා ඉක්මනට භෝග වපුර ගන්න ඕනේ පස්සේ දඬුවට ගහන්නම් කියලා පටන් අරගත්තොත් කවදාකවත් භෝග ඇටයක් මතුවිලා උඩට එන එකක් නැහැ මොකද එන්නේ මේක කැළේ මැද නිසා සත්තුන්ගෙන් හානි වෙනවා එහෙම නැත්නම් කුඹරක් මැද කොරටුවක් පවන මිනිස්සෙක් ඉස්ලාම කරන්නේ ඒක වටේට වැට ගහගන්න. ඒ වගේ තමයි මේ භෝග පැලවට උදව් ආධාර පිණිස අනුග්‍රහ පිණිස අනිවාර්යයෙන්ම වැට ගහගන්න. ආන්නි වගේ තමයි යෝගාවචරය සමාධියක් ප්‍රඥාවක් බලාපොරොත්තු වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සීල අරසාව දීගනි. ඒ සීල අරසාව නැති කෙනෙක් ඉන් එහාට කරන්න හදන සමාධි ශික්ෂා සමාධි ආරක්ෂා සමාජ්‍ය අංග සමාධි ශාසනය හිතා ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම මේ සීල ආරක්ෂාව තියෙන කෙනාට සමාධි ආරක්ෂාව තියෙයි. නවීන පන්නේ උපමාවකින් කියනවනම් ශල්‍යගාරයකට යන ශල්‍ය කර්මයක් පටන් ගන්න ඉස්සර වෙලා අනිවාර්යයෙන්ම ශල්‍යගාරයේ ජීවාණුහරණය කරන්න ඕන ලෙඩා ජීවාණුහරණය කරන්න ඕන උපකරණ ජීවාණුහරණය කරන්න ඕන ඒ සම්බන්ධ වෙන අය ජීවාණුහරණය වුණ නැතුව මේ ශල්‍ය කර්මෙ පටන් ගන්න. පටන් අරගත්තොත් ඒක වෛද්‍ය නීතියේ තියෙන සදාචාර නීතියට විරුද්ධයි. ඒ මොකද ලෙඩා කැපල ඇරියට පස්සේ පරිසරයේ තියෙන විෂ බීජ ඇතුල් වෙන්නේ ඉඩ තිබුණොත් තිබුණ රේට වැඩි භයානක රෝග ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා තීන රෝගේ නැති කරන්නත් තීන රෝගේ යටපත් කරන්න ඉදිරි කටයුතු කරන්න තියෙන්නේ ජීවාණුහරණය කරපු පරිසරය. ආන්නේ වගේ තමයි යම් කිසි කෙනෙකුට මේ පඬිත් ලකුණ පහල කරන්න ඕනේ නම් දිනු කරගන්න ඕනේ නම් ඉස්ලාම හික්මෙන්න ඕනේ. ඉස්ලාම සීලාචාර වෙන්න ඕනේ. ඉස්ලාම සදාචාර ගරුක වෙන්න ඕනේ. මෙලෙක් ගති පහල කරන්න ඕනේ. මහත්මා ගති පහල කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ බාලපඬිත ලක්ෂණ භාවනා කරන කෙනාට දන් දෙන කෙනාට වැඩිය බොහොම උත්සන්න වාසනාව බලපාන. ඒ වගේම සීලේ සඳහා රකින්න කෙනාට වැඩිය ඒ නිසා වැඩමුළුවකදී අනිවාර්යයෙන් පටන් ගන්න වෙලාවේදී සීල සමාදන් කෙරවීම කරනවා. ඉතින් ඒ මම අර බුරුමේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ එංගලන්තට ගිය වෙලාවේදී ඒගොල්ලන්ට බුරුම භාෂාවෙන් කියලා තියෙන පස්සේ ඒක ඉංග්‍රීසි භාෂාවට දාලා ඒගොල්ලන්ට කියලා තියෙනවා මේ සීල් සමාදන් වෙලා කාන්තාව එක පැත්තක වාඩි වෙන්නේ පුරුෂ පක්ෂ එක පැත්තක වාඩි වෙන්නේ කියලා. ඉතින් වැඩමුළුව ඉවර වෙනකන් එතන කට්ටිය වාද කරාලු ඇයි එහෙම වෙන් කරන්නේ? එහෙම වෙන් කරන්න ඕනේ නැහැ. අපි ඔක්කොම හිත බලන් හදන්නේ එහෙම තිබ්බට කමක් නැහැ. එතින් තයරෝ දන්න ප්‍රමාණයෙන් කියලා ආවා. ආට පස්සේ මේ එතන ඉන්න බොහෝ වැඩගත් මහත්තෙක් පස්සේ ඇවිල්ලා මම භාවනා කරලා ඉවර වෙගෙන ඉන කාලේ වෙනකොට දවසක් ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. ආරාධනා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි මේ පුංචි ශාලාව නේද හොඳ ශාලාවක් හදලා තියෙනවා. අපි ඔබ වහන්සේට ආරාධනා කරන එක බොහොම ලිංගතෝ කිව්වේ. මම අපි මේ එංගලන්ත ජාතීන් වෙනුවෙන් ඔබ වහන්සේගේ සමාවිල්ලන අපි බුරුමිට ගහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සලා වගේ මේ ශ්‍රේෂ්ඨ ජාතියකට අපේ යුද බලය පාවිච්චි කරලා අපි ගහලා තියෙනවා. ඔබ වහන්සලා යටපත් කරගෙන තියෙනවා. එවැනි දෙයක් මේ වගේ ශික්ෂාවක් හැංගීමකින් නෙවෙයි කරලා තියෙන්නේ බලපුලුවන් කාරණට ඔල්මොරොන්දම්කමට. ඒවත් තියෙද්දි ඔබ වහන්සලා අද රැකගෙන වගේ ධර්මයක් අකිනවා. ඒ නිසා අපි අතින් ජාතිය වශයෙන් වෙච්ච වැරද්දට අපිට සමා වෙන්න ස්වාමීන් වහන්සේ අපිට ඉතින් සමාවිල්ලෙනක විතර කරන්න පුළුවන් ඉන්නේ ලිංගතුකෝ මම මේ කියන්නේ කරුණා කරලා ඇවිල්ලා අපේ පිරිසට ඒ භාවනා කරලා දෙන්න ඉකල සයිඩකුවක් කට්ටම් බෑයි කියලා. කියනකොටම කිව්වා බෑයි කියලා. ඉතින් මංස දෙතුන් සැරයක්ම ආයාචනා කරා. ආයාචනා කරාට පස්සේ කිව්වා උඹලා භාවනාව ගැන කතා කරන්න බල සීලෙ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ මේ જાතියක් වශයෙන් අපිට එහෙම චෝදනා කරන්නේ නැහැ මට මේ එකම දෙයක්වත් උඹලට කියලා දෙන්න බැරි වුණා. මේ පෙට්‍රෝලියු ගින්දරයි ළඟ තියන්න එපයි කිය. ලිගේ තිබ්බ පත් වේ. උඹලට ඒක තේරුම් කරගන්න දවස් 10ක් ගියා. ඒ නිසා උඹලා මෙහෙ ඇවිල්ලා තේරුම් ගන්න මෙහෙ බලපං ආඩ් වෙන්නේ කොහොමද කියලා ඉස්ලාම් භික්ෂුන් වහන්සලා වාඩිනවා. ඊට පස්සේ උපාසක මහතුරු වාඩිනවා. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සලා වාඩිනවා. ඊට පස්සේ උපාසිකාවන් වාඩිනවා කවුරු කියලා දීලා නෙමෙයි. මේ මේකේ තියෙන භයානකම නිසා. අපි මේ කරන්න හදන ඊටදී බොහොම සියුම් ධර්මයක්. ඒ සියුම් ධර්මයට යනකොට උඹලට මේ සීලය පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදයයි සමාජවාදීකම් කතා කරන්න හදනවනම් කෙරෙන වැඩක් නෙවෙයි. මේක කරන්න බෑ. ඒ නිසා අපිට ගන්න තියෙන උපරිම ආරක්ෂක විධිවිධාන කරලා ඒත් සමාජයේ නොඉඳ ඉඳ තියෙන. ඒ නිසා අපි සමාජයක් බලාපොරොත්තු වෙනවනම් එහෙම නැත්නම් මේ සීල ශික්ෂාවෙන් ඉහළට යන්න හදනවනම් කරුණා කරලා දවසින් දවස සීලේ අදි සීලයක් වෙන්න කටයුතු කරන්න. එන්නේ මේවා බුදුරජාණන් වහන්සේ කාටවත් කොණහාණ්ඩුවක්වත් කාටවත් පහත් කළ සලකන්නවත් නෙමෙයි කතා කරේ. ඒ වැඩේ ඔපරේෂන් එකක් කරනවා නම් ශල්‍ය කර්මයක් කරනවා නම් ජීවානුවරණය කරන්න. හේනක් වවනවා නම් වටේ දඬුවට ගහන්න ඕනේ. එහෙම නැතුව වවනවා කියලා කියන්නේ ඒ කියන්නේ හේන් ගොවිතැන් කරපු මිනිසෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා පඬිතයා හැම වෙලාවෙම සලකා බලනවා සලකා ගන්නවා මම ඉහළ ශික්ෂාවකට සීල ශික්ෂාවෙන් ඉහළ ශික්ෂාවකට යන්න හදනවා නම් දවසින් දවස මේ සීල ශික්ෂාව තිබුණට වැඩිය හොඳට වැටතර කරන කෙනෙක් වගේ නැත්තම් ජීවානුහරණය කරපු දැනකට විෂ බීජ එන්න තියෙන ඊට පහඩු මං අවුරන්නාසේ නිතර ඒ කායික දුස්චරිත වචී දුස්චරිත දෙකින් දුරුවන් වීම සඳහා පංචිල් වල ඉන්නවනේ අටසිල් වල ඉන්නවනේ නවසිල් දසසිල් සාමනීර සීල බික්කු බික්කුණී උපසම්පදා සීල ආදි වශයෙන් මේක එන්න ඒක ඉහළ කෙරුවේ නැත්තම් මේක හොද හොද මඩිය දාන වැඩක් කරනවා මට මන් දන්නවා මම මේ කතා කරන්නේ ගිහි පිරිසකට කියලා මන් දන්නවා ඒක දුෂ්කර කාර්යයක් බව නමුත් මම දැන් අවුරුදු 26ක් විතර වගේ 25ක් 26ක් විතර වගේ ඔය මට්ටමේ ඉඳලා ඇවිල්ලා කතා කරන නිසා මම කියනවා මේක හරි ජොලි වැඩේ කියලා. නිසිල් රකින්නවා කියන එක හරිම ජොලි වැඩේ කියලා මම කියනවා. හැබැයි බීතිකාවක් තියෙනවා. මටත් තියුණා ඒ කාලේ බීතිකාවක් මේක කරගන්න බැරි වෙයි කියලා. නමුත් සීලේ රකින්න මිනිස්සයාට පුදුමාකාර ආරක්ෂාවක් ඒ වගේම පුදුමාකාර අනුග්‍රහයක් මේ සබහා ධර්මයක් කරනවා. සීල් නොරකින්න කෙනාට ඒව උපයන්නේ නැහැ. සිල් රකින්න කෙනාට හැම වෙලාවෙම මේක අරස කරගන්න වෙනවා තමන්ගේ ඒවා රකින්න. නමුත් සිල් රකින්න මනුස්සයට මොනවත් ඕනේ නැහැ. තමන් දවසින් දවස ඒ ශීලය අදි ශීලයක් වටපත් කරගන්න ඕන. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන විදිහට තමන් සීල ධර්මය අරස කළොත් සීල ධර්මයේ මට්ටමට සාසනය තමන් අරස කරනවා. ඒක හරියට කියනවනේ යම් කිසි කෙනෙක්ගේ වීචිකම කෙලස් කායික වාචික දුස්චරිතයන්ගේ වැළකීම පනසේ නැත්තම් ජීව රුධිරයේසේ පරම වගකීමසේ උපරිම අප්‍රමාදේසේ සතියසේ අරසා කරනවා නම් ඒ මනුස්සයාට එන්න තියෙන බය රාශියක් නැතිලයි. ඒ බය රාශිය නැතිවීම නිසා මානසික අසහන නැහැ. මනසේ දැඩි ආතති ගති නැහැ. ඒ මනුස්සයාට තියෙනවා මේ වගේ සීලක පිටලා ඉන්නලා මරණ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ ශීලයක පිළිලා ඉන්නලා කවුරුත් මට නිග්‍රහ කර ප්‍රශ්නයක් නැත්තේ. කවුරුත් මට දඬුවම් කර ප්‍රශ්නයක් නැත්තේ නෑ. හේතුයේ දඬුවම් කරත් කමන්නේ නෑ. අහේතුයේ දඬුවම් කරත් කමන්නේ නෑ. අමූලිකව චෝදනා කරත් කමන්නේ නෑ. මූලිකව චෝදනා කරත් කමන්නේ නෑ. මම මේ වෙනකොටම ශීලයේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. මම මේ වෙනකොටම ඒ බාලයා විසින් ශීලයේ අරසා කරන මේ දුස්සීලයේ අරසා කරන අතර පඬිතුයා විසින් ශීලයේ අරසා කරනවා. ඒ නිසා මම මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සලා වෙනුවෙන් මගේ මේ කැපකිරීම අභය දාන මම කරලා තියෙනවා කියලා ඒකම ප්‍රමාණවත් වෙනවා සාර්ථක මරණයකට භද්‍ර මරණයකට එහෙම නැත්නම් මංගල මරණයකට මම ඊ ආත්මෙටදී මේ ආත්මේ යම් ප්‍රමාණයක සීල ශික්ෂාවක පිළිලා තියෙනවා කිය. ඉතින් ඒක සීල සඳහාම නෙවෙයි. නමුත් අපි ජීවිතේ ප්‍රථම යාමේදී නැත්නම් මැද යාමේදී තේරුම් ගත්තොත් අපි තිබුණට වැඩිය විදියට කාය දුස්චර්ත වචී දුස්චර්ත මෙචල් කරගත්තා යම් ප්‍රමාණයකට හික්මව ගත්තයි කියලා ඒ කෙනාට ඒ හික්මීම හරහා ගොඩාක් වෙලා විතුරු වෙනවා කාලය තින් බැලුවා ගොඩාක් වෙලා විතුරු වෙනවා ඒ වගේම නරක මිතුරන් රාශියකින් වෙන්වීම නිසා ලොකු ඉස්පාසුවක් ලොකු බුද්ධිකලාවක් ලොකු විවේකයක් ලැබෙන්න පටන් ගන්නවා ඉතින් මේ දෙකම නිසි ආයෝජනයකට කෙරුවොත් නියම විදිහට ආයෝජනය කරන්ඩ ආයෝජනය නම් ඇත්ත වශයෙන් කියනවා සීල ශික්ෂාව සමාධි ශික්ෂාවකට යොමු කරන එක තමයි ආයෝජනය. නමුත් ඒ සඳහා ඉතාමත්ම වැදගත් වෙන්නේ ඒ සඳහා ඇති ප්‍රඥාව. මේ ලැබිච්ච විවේකය, මේ ලැබිච්ච ඉස්පාසුව, මේ ලැබිච්ච හුදෙකලාව මම මොන වගේ දෙයකට යොමු කරවන්නේ කියලා ප්‍රඥාවෙන්මයි විනිශ්චය කරන්න තියෙන්නේ. ඒ ප්‍රඥාව සමයි ਸਰවචනාංශේ ශාසනයක සම්මාදිට්ඨිය වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය සහිත කෙනා සීලයෙන් ඇති කරගත්ත මේ ඉඩපාඩුව අස්වචිල්ල කවම කවදාකවත් නැවත සමාජශීලී වෙන්න එහෙම නැත්නම් වැඩ බහුල කෙනෙක් බවට පත් වෙන්න කර්මාන්ත බහුල කෙනෙක් බවට පත් වෙන්න වචන බහුල කෙනෙක් බවට පත් වෙන්න නිින්ද බහුල කෙනෙක් බවට පත් වෙන්න සංගණිකාව ඝන සංගණිකා බහුල කෙනෙක් බවට පත් වෙන්න ඒ වගේම සංසර්ග බහුල කෙනෙක් බවට පත් වෙන්න ඕන යම් ආකාරයකට සීලය ඇති කරගත්ත කෙනා ඒ සීලේ වටිනාකම දන්නවනේ දිගටම ඒ භද්‍ර මරණයකට භද්‍ර අවසානයකට සූදානම් වෙන කෙනෙක් විදිහට අර අවුල්සහගත දෙයින් පුළුවන් තරම් වෙන් වෙන්න පටන් අරගන්න. ඒකට මේ සූත්‍රේ නම් එක සඳහන් වෙලා නැහැ. නමුත් කෙනෙක් යම් දුස්චරිත තැනක ඉඳලා සුචරිත වුණා නම් තමන්ගේ අභ්‍යන්තරයෙන් එන ගැම්මක් නිසා හෝ සංසාර බය නිසා හෝ ගුරුරෙක් හම්බ වෙලා ඒ මිනිස්යාගේ ඒ නැමින නැම්මට දුස්චරිතව ඉඳලා සුචරිත වෙච්ච මිනිස්යා කෙරෙහි මේ දක්වන අනුග්‍රහය කල්යාණ මිත්‍රයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආර්යයන් වහන්සේලාගේ සාමාන්‍ය සදාකාලික සුචරිතේ ඉන්න කෙනාට වැඩියෙන් තියෙනවා. මම මේක නැවතත් කියනවා යම් කිසි කෙනෙක් දුස්චරිතව ඉඳලා සුචරිතව වුණොත් එයා කෙරෙහි කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ අනුකම්පාව වැඩි. මේ අශෝක රජුරුවන්ගේ ඔච්චර ධර්මාශෝක වෙන්න හේතුව කලින් ඡණ්ඩාශෝක වෙච්ච නිසා. කවදාකවත් ධර්මාශෝක කෙනෙක් පහළ වෙන්නේ ඡණ්ඩාශෝකට සාපේක්ෂ නෝනවා. දුට්ඨගාමිනී බවට උනේ ගාමිනී දුෂ්ට වෙච්ච නිසා. ඊට පස්සේ හරිපැතට වුණාට පස්සේ මුළු ලංකා ඉතිහාසය බැබලෙව්වා. ඒක නිසා අපි කියනවනේ නෑ මුල ඉඳලාම සුචරිතවාදී වෙලා හිටපු චර්චයක් ඉතිහාසය වෙනස් කරන්නේ නෑ. මුලදී දුස්චරිත වෙලා ඉඳලා සුචරිත උනාට පස්සේ එහෙම චර්චයක් තමයි අඟුලිමාල චර්චය. ඉතින් අපි අද පුත්‍රජානන් වහන්සේගේ ගුණ පෙන්නකොට අඟුලිමාල වැනි දාමරිකයන් පවා දමණය කරා පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් බුදුහාමුදුර ළඟ තියෙනවා කියලා අඟුලිමාල ඇත්තටම කියනවනම් හොඳ අහිංසක මිනිස්සෙකුගේ නමත් අහිංසක මුලින් නමුත් මේ කේලම් බාස් නිසා තමයි මේ අඟුලිමාල බාටපත් උනේ ඊට පස්සේ ආර්ය විවාහයේ ඇහිලා මම නතර වුණා පුළුවන් නම් නතරවයන් කියන වචනේ ඇහිච්ච ගමන් එයාට මේ දේව භාෂාව වගේ එක තීරණ තීරච්ච ගමන් ආයෙ කවුරුත් බණ කියන්න ඕන උනේ නැහැ එහෙම ඇති වුණා මේක වේක කවන්න අපිට මොන ශාස්ත්‍රය ඉගෙනුවත් මේක නතර කරන්න කී දවසේ තමයි අපිට තේරෙන්නේ මේ වේග කවපේ කියනවා. ඒකටයි මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ අඟුලිමාල මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැනටපත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිතේන අතිශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් ਸਰුවඥ ගුණය තමයි කෙනෙක් දුෂ්චරිත වෙච්ච පමණින් බාලයෙක් වෙච්ච පමණින් අව탁ෂේරු කරන්නේ. ලයිස්ට්‍රින් කපා හරින්නේ නැහැ. එයාට අවස්ථාවක් දීලා යම් හේයකින් ඒ බුදු බලේ නිසා බුදු ගුණේ නිසා ධර්ම ගුණේ නිසා සංඝ ගුණේ නිසා අගේ දුෂ්චරිතකම බහාත බල සුචරිත වුණා නම් බුදුරජාණන්සේගේ ලොකු අනුකම්පාවක් ලක් වෙනවා. ලක් වෙලා ඉවරලා මේ මිනිස්ස ශාසනයට වැඩි සේවාවක් කරනවා, ශාසනයත් යාට ලොකු සේවාවක් කරනවා, ඉතිහාසය වෙනස් කරන තරමට ඒ දුෂ්චරිත සුචරිත හේතු වෙනවා. ඉතින් මේක සංසන්දනය කෙරුවොත් මේ සර්බලධාරි දෙවියන් වහන්සේ අදහන ආගමක ඒකේ එක්ක සැරියක් දෙවියන් වහන්සේට විරුද්ධ වුණොත් සදාකාලික අපායට යනවා. ආයේ දෙවෙනි අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ සන්දර්භය හැටි, ඒ දර්ශනය හැටි. දෙනවද නැද්ද දෙයි කෙනෙක් ඉන්නවද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් එකයි කියන්නේ ඔබ දෙවියන් වහන්සේට විරුද්ධ වුණොත් ඔබ සදාකාලික අපායට යොමු කරනවා කුංචි වැරද්දකට. ආයයට වෙනත් අවස්ථාවක් දෙන මනුස්සකම සලකන්න එයාට පූර්ණ ආත්මයක් නැහැ. ආත්මෙ භාගයට බහිනවා. ගොඩ ගන්න බැරි තත්ත්වයක්. සර්වචනංශය එහෙම නෙමෙයි. සර්වචනංශය සඳහන් කරන්නේ කවුරු හරි මට බැන්නත් නැත්නම් සර්වචන් වහන්සේට බැන්නත් ඒක ගැන කවුරු කලබල වෙන්නේ නැහැ. කොහොමද කටයුතු කරන්න. ඒ වගේම දුෂ්චරිත කෙනෙක් සමාජයේ විසින් දුෂ්චරිතය හඳවන ලද්ද කවුරු හම්බුණත් සර්වචනංශය එයාට සුද්ධ අවස්ථාවක් දෙනවා හැදෙන්න. අන්නේ සුද්ධ අවස්ථාව පාවිච්චි කරන මිනිහටමයි ප්‍රඥාවන්තයෙක්. උප්පත්ති ප්‍රඥාවක් නැහැ. ඒ බුදුන් දැක්කා, ධර්මය දැක්කා, සංඝයා දැක්කා, සීලයක් තියෙනවා. අන්නේ වෙලාවට නොවලහ. ඒ බුදුන් සරණ යනවා නම් මුළු හදින්ම ධර්මයේ සරණ යනවා නම් සංඝ සරණ යනවා නම් ඒ සීලේ වෙනුවෙන් තමයි සියල්ල බහා තබා ඉදිරිපත් වෙනවා නම් සර්වඥාචර්ය සඳහන් කළා තියෙනවා උඹ ඒ කරන දහ ආරක්ෂාව නිසා සීල ආරක්ෂාව නිසා බුදු ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් ඒකදී ඒ බුදුම ස්වාමීන් වහන්සේ හරි ලස්සනට ප්‍රස්ථාර කරලා පෙන්නනවා උඹට මේ ශාසනය තේරෙන්නේ කය වචන දෙක හික්මන මට්ටමේ සීල මට්ටමේ නැත්නම් සීල ශාසන විතර නම් තේරෙන්නේ. එනතත් උඹට අහු වෙලා තියෙන දඬ වීචිකම කෙලෙස් විතර නම් එහෙම නැත්නම් උඹ දන්නේ සීල අංග විතර නම් මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ප්‍රමණය ඔබ ඒක රකින්නවා නම් ඔබට සීලෙන් රැකිය යුතු ආරක්ෂාව ඔබට ලැබෙනවා මිස සමාජයේ රකින්න කෙනාගේ ආරක්ෂාව ඔබට ලැබෙන්නේ නැහැ. යම් ප්‍රමාණයකට සීලයේ ආධින වේ දැනගෙන දුස්සීලෙන් වැළකීලා සීලිය රැක්කොත් ඔබ සීල ධර්මයේ රකින්නවා නම් ධර්මයේ තින සීල ආරක්ෂා කරන කෙනාට ලැබෙන්න ඕන ආරක්ෂාව ඔබට ලැබෙනවා. අරිඹුවක්වත් වැඩිපුර ලැබෙන්නේ නැහැ. අඩියුන් ලැබෙන්නේ නැහැ. බයඥා කරන්න මං හුගාව සිල්ලකලා තියෙන අනේමඩ ඩිංග සමාධිය ලැබේවා කියලා එවුව පුහු ආරාධනා මෝඩ ආරාධනා තකචීරු අදිෂ්ඨා මේ සීල ශික්ෂා රැක්කෝ සීල ශික්ෂාට අසමාන සීල ආරක්ෂාව ලැබෙයි හැබැයි අරිඹුවක්ක සමාධිය ආරක්ෂා ලැබෙයි ඔබ සීල ශික්ෂාවේ ඉඳගෙන ඒකේ ආධිනව දැකලා කල්පනා ආසාදක පක්ෂේ දැකලා සීලේ මත නිසා මේ තරමේ මට ආසාව මේ ආදී මේ ආනිසංස ලැබුණා. ඒ නිසා මම හොයලා බලලා උන්නන්දු වෙලා සමාධි ආරක්ෂාව කරන්න ඕනේ, සමාධි ශික්ෂාව ගන්න ඕනේ, සමාධි විනයෙන් කැපවෙන්න ඕනේ කිව්වොත් ඒ කැපවෙච්ච ප්‍රමාණයට ඒ යෙදිච්ච ප්‍රමාණයට හරියටම සාපේක්ෂව සමාධි ආනිසංස ලැබෙනවා. ඒකට දිගටම සීල ආරක්ෂාව පදනම සලසලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක නම් සමාධිය කරගෙන කරගෙන ගිහිල්ලි වෙලා මේ ශාසනය කියන්නේ සීල සමාධි විතරක් නෙවෙයි ප්‍රඥාව කියලා කුත් තියෙනවා. ඒක නිසා ඒකට මේ මනසේ මනෝ දුෂ්චරිතවල සමාජයට අදාළ කොටස මම දැන් යම් ප්‍රමාණයකට තීරුම් ගත්ත අත්දැකීමක් තියෙනවා. මම විපස්සනා කරන්න ඕනේ, ප්‍රඥා භාවනා කරන්න ඕනේ කියලා. ඒක නම් සීල සමාධි ඉක්කොල ප්‍රඥා භාවනාවට ගියා නම් ඒ යෙදිච්ච ප්‍රමාණයට ප්‍රඥානිසංස ලැබෙනවා. ප්‍රාර්ථනාවක් ලැබෙන්නේ නැහැ. ඒකෙදි උඟාක්ම තියුණුයි, උඟාක්ම උච්චන්නයි, උඟාක්ම ආසන්නයි මේ ප්‍රඥා ආනිසංස අදිෂ්ඨාන වලින් ගන්න බෑ. ඒක කරන වැඩක් නෙවෙයි. සමාධියේ දානේ සීලයේ සමාධියේ තුනේ යම් ප්‍රමාණයකට තමයි ගහපා දෙන්න පුළුවන්, අදිෂ්ඨාන කරන්න පුළුවන්. මම මෙච්චර කරලා තිනු මට මේක ඕනේ. ප්‍රඥාවට ගියාට පස්සේ කිසිම අදිෂ්ඨානයක් වැඩ කරන්නේ නැහැ. ප්‍රඥාවට ගියාට පස්සේ ඒ විලා උපයන්න තියෙන. ඒක නිසා ඒක හරීම සජීවි, ඒක හරීම සෙල්ලක්කාරයි. එnde යොතන යොතන සමාධි ශික්ෂා ප්‍රදේශයට සාපේක්ෂ සමාධිය මේ සමාධියට ප්‍රඥා ආරක්ෂාව ලැබෙනවා. ඉතින් අන්න එතෙන්ද ගියාට පස්සේ තමයි මේ වැනි ධර්මයක සර්වචනන්දේ සීල ශික්ෂාවෙන් පටන් ගන්න සමාධි ශික්ෂාවෙන් නංගල සමාධිය ප්‍රඥා ශික්ෂාවට නංවණේකේ අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කියලා දන්නා තැන සිට ඉහළට 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 ඔසවගෙන යනවා. තේරෙන තැන සිට ඉහළට ඉහළට ඔසවගෙන යනවා. ඉතින් අපි මේ 40 50ක එකතු වෙලා ගමන යන්න ගියාට සමහරෙකුට සීල ශික්ෂාවේ සීල ආරක්ෂාවේ සීල ධර්මයේම තේරිලා ඒත් ඇති කියලා නතරයි. ඒත් අන්න ඉන්නා මට්ටමේ හැටියට බලනකොට ඒකත් ලොකු දෙයක්. නමුත් ඒත් ඔච්චරම මේ ඒක ආයෝජනය කර සමාජ ශික්ෂාට යන්නෙත් නැහැ ඒක අසාර්ථක වෙනවා වෙන්න පුළුවන්. නමුත් තව සමහර කොටසක් සීලත් රැකගෙන ඒ මතුමත්ෙහි කය වචන හික්මාගෙන වචනේ හිතත් හික්මාන සමාධි ආනිසංස වගේක් ලැබෙනවා. ඒ ආනිසංස ලැබනකොට තියෙන අම්මෝ ඒක රැකගන්න ඒක අරසා කරගන්න ඒක මේ ඒකට අනුග්‍රහ කරනවා කියන එක හුඟා දුරක දුෂ්කරයි හුඟක් අමාරුයි. ඒක නිසා ප්‍රඥා ශික්ෂා ගැන හිතන්නේ ප්‍රඥා ශික්ෂාට පෙළඹෙන්නේ අරකින්ම හති වැටෙනවා අරකින්ම ටැග් ගහනවා. නමුත් ධාමත්ම කලාතුරකින් කෙනෙක් සීලයක් කල්පනා කරලා ඒකෙත් යම් ප්‍රමාණයක දවසින් දවස අලුත් වැඩියා කර ගන්න අතර සමාධියත් යම් ප්‍රමාණයක අධිෂ්ඨ අලුත් වැඩියා කර ගන්න අතර ආයාසේ ජීවිත පරිත්‍යාගේ අර ප්‍රඥා ශික්ෂා වේදෙනවා. එතකොට යාන්තම් හරි ඒ ප්‍රතියොදන යොදන ඒ ආයෝජනය කරන කාලයට සාපේක්ෂව ඒ ප්‍රඥා ආනිසංස ආරක්ෂාව ලැබෙන්න පටන් අරගත්තොත් ඒ කෙනා ඒ ඉතාමත්ව පුංචි කමක් නැ හම්බ වෙන ඒ ප්‍රඥා ආනිසංසය ඉතාමත්ව වටින දෙයක් විදියට මුළු සංසාරයට මුළු ජීවිතේටම ඒ වගේම මේ ඉන්න සමාජයටම ගැලපෙන දේ කියලා ආරස්සා කරන භවෙන්න එයාගේ ප්‍රඥාවන්තකම වැඩේ. එහෙම නැතුව මට ලොකු සාසනික හැඟීමක් තියෙනවා මට මුළු ඔක්කොටම නිවන් දක්කන්න ඕනේ ආදි වශයෙන් ඒ විදිහට නිකන් මේ හැඟුම් බරව කරන කතා පණ්ඩිත් ස්වාමීන් වහන්සේ බුදුම සාංශ කියන්නේ අවස්ථාවාදී යෝගය. Taman ටිකට සුදුසු ගන්නෑ හැබැයි මහා ලොකු දේවල් කතා කරන්න මේ පෙළමෙනු. ඒව නිකන් බොල් කතා. ඒව නිකන් මේ කෙල්ල කොල්ල එකතු වෙලා කරන ප්‍රේම ජවනිකා විතරයි. ප්‍රේම ජවනිකා හරියන්නේ නැහැ. Taman ආනිසංශ තියෙනවා. Taman හැකියාව තියෙනවා. Taman ආයුධ තියෙනවා මේ වැඩේ කරන්න. එහෙම නැතු අනේ මේ බුද්ධ ශාසනයම මුළු ලෝකෙට බෙදෙන්න නැත්තම් ඔක්කොම ලසිල් ලකුණා දකින්න නැත්තම් කියලා ඒ ප්‍රේම ජවනිකා වලින් මේකේ වැඩන්නේ. ඒකට ඒක සීලේ රැකලා සමාධිය රැකලා ප්‍රඥාවන්ත මම අත්දැකලා ඒක කොච්චර අමාරු දෙයක්ද? ඒක ඔක්කොටම ආවට ගියට කරන්න බෑ. ඔක්කොම උනන්දු කරවන්න ඕනේ. ඒ වගේම ඒ තමන්ට අදාළ ඒ තමන්ගේ ශික්ෂාගරුක කටයුතු කරන්න නැතුව ඒ නේ හැසිරීම කරන්නේ නැතුව අනේ මට මේ මේ උද්‍යප්පේ ඥානෙ පහළ වෙන්නේ නැහැ. අනේ මට භංග ඥානෙ පහළ වෙන්නේ නැහැ. අනේ මට මේ සංඛාරූපෙක්කා ඥානෙ මට පළවෙනි මේ මොකද්ද මේ මාර්ගඵල ඥාන දෙක තුන බලාපොරොත්තු වෙන. ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුම සාංශ මේව කවදාකවත් අදාල හේතු නැතුව පහළ වෙන්නේ අදාල හේතු නැතුව පහළ වේවා කියලා හිතනව නම් අවස්ථාවයි. එහෙම නිකන් මේ ෂේප් කරලා ගන්න පුළුවන් දෙයක් මන්ත්‍රීතුමා කියලුමට ගන්න බෑ මේ. සුපර් මාකට් එකේ ගන්න බෑ මේ. ඒක ගන්න ගෙවන්නෝ. හැබැයි එකක් තියෙනවා. යම් කිසි කෙනෙක් එහෙම යම් ප්‍රමාණයකට හෝ ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ගිහිලා ආනිසංස ලැබුවට පස්සේ ඒකේන අනුන්ට දෙන්න නැත්නම් ඒක ආත්මార్థකම් නොදී ඉන්නත් බෑ. මොකද ලෝකෙට තාමත්ම අත්‍යවශ්‍ය කරන දේ ඒක නිසා අර විදියට සීලය සමාධිය ප්‍රඥාව වගේ ලාභිත සත්කාට සම්මාන සිලෝකෙට නැති දියක් උදෙසා යම් කිසි කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනකොට කාමභෝගී කෙනා ඒ පුද්ගලයාට බයිනවා ආත්මార్థකාමියයි. කපෞලේ ප්‍රශ්න තැහැලා දානවා යුතුයකම් තැහැලා දානවා පැත්ත කරලා භාවනා කරනවා ඕක කාට කරන්න බැරිද ඕක නම් ඉතින් මහා ආත්මార్థකාමී කියලා චෝදනා කරනවා. ඉතින් ඒ ශාන්ති කියන එක බොල් චෝදනාවක් ඒක අභූත චෝදනාවක්. මොකද මේ මිනිස්සු ප්‍රේමයක් නෙවෙයි කරන්නේ දුෂ්කර ක්‍රියාවක්. සිල් රකින්නවා කියලා, සමාධි රකින්නවා කියලා, ප්‍රඥා ශික්ෂා රකින්නවා කියලා. නමුත් මේ මිනිස්සයා ඒක ලැබුවට පස්සේ අනිකුත් ඒක කැමැති වෙන්නා වූ අයට නොදී ඉන්නවනම් ඒකට නම් කියන්න පුළුවන් කටපුරවල ආත්මార్థකම්. ඒකලේ ලස්සනට විස්තර කර කියලා මාගේ සම්බුදුරජාණන් වහන්සේ කවදාකවත් අවස්ථාවාදීකුත් නෙවෙයි ආත්මార్థකාමී කෙනෙකුත් නෙවෙයි. සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කෙනෙකුට චරිචුරු ගන්න නැතුව, කෙන්දිරි ගන්න නැතුව සම්පූර්ණ බෝධිසම්පාර පිරුව ඒ අවශ්‍ය කර ඥානෙ ලබා ගන්න ඕනේ අමුද්‍රව්‍ය සපයක්. ඒ අමුද්‍රව්‍ය සපය ගත්තට පස්සේ අවුරුදු 45ක් අපි කාටවත් හිතා ගන්න බැරි විදිහට බුද්ධ කෘත්‍යයක් කරා. කාටක කියන්න බෑ ආත්මార్థකම්. වෙන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ තරම් තමන්ගේ කෘත්‍ය සාක්ෂාත් කරගත්ත කෙනෙක් තව කෙනෙක් වෙන ඉතර කල්පනා කරනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රඥාව සහ සීලය අතර තියෙන මේ සම්බන්ධතාවය මම ඉස්සලා කියපු එකම නැවත කියන්නේ ගමචි දන් දෙන කෙනාට වැඩිය සිල් ලකින කෙනාට වැඩිය සීලයේ සඳහාම නැත්නම් සමාධි භාවනා කරන කෙනාට වැඩිය ප්‍රඥා භාවනා කරන කෙනාට ඉතාමත්ම ආශන්න තාමත් උත්සන්නයි. ඒ වගේම හොඳට භාවනා වැඩනකොට ඉnde තේරෙන පටන් ගන්නවා. ආන්නෙම තේරෙන පටන් අර ගන්නකොට ඒ පුද්ගලයා කොහොමද ප්‍රඥාවන්තයන ආශ්‍රය කරන්නේ, කොහොමද තමන් තුළ ඒ ප්‍රඥාවන්ත ගති පහල කරගන්නේ, කොහොමද ඒවට සාදර වෙන්නේ කියන එකට අනන්ත අප්‍රමාණ උපදේශපන්ති ආයුධ කට්ටල විච සිද්ධි තමයෝ ත්‍රිපිටකය කියලා කියන්නේ. ත්‍රිපිටකේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ ඉතාමත්ම හිතා ගන්න බැරි මට්ටමකින් පටන් ගන්න කෙටි කාලයකින් හෝ දීර්ඝ කාලයකට සුඛ ප්‍රතිපදාවෙන් හෝ දුක්ඛ ප්‍රතිපදාවෙන් වහාම ඒ ප්‍රඥා ශික්ෂාවට පත්විච්ච ඇත්තු ගිනහැර පාලා තිනවා. ඒ ඇත්තොත් ඔයගොල්ලෝ වගේම අම්මලට තාත්තලට දයාතක වෙච්ච මිනිස්සු. ඔය වාගේම ගිහි ජීවිත ගත කරලා තිනවා. එක්කෝ අම්මෙක් වාගේ, එක්කෝ අප්පෙක් වාගේ, එක්කෝ අයියා කෙනෙක් වාගේ, එක්කෝ නංගි කෙනෙක් වාගේ, නෑදෑයෙක් වාගේ. ගත කරලා ඒ අවස්ථාව හම්බෙච්ච ගමන් ඒ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හම්බෙච්ච ගමන් ඒ පුද්ගලට බුද්ධමාකාර වෙනසක් ඇති වෙනවා. අය අර ගිනාපු ජවේ නිසා. නරක වෙනස නරකට ඇදෙනවා වගේම සිල්වත දිහට ඇදෙනවා. ඒ සීල උපදේශ වලට ගරු කරනවා. අනේ උපදේශ ලැබෙන වෙලාවේදී ප්‍රඥාවන්තවයි උපදේශ ලබාගෙන කටයුතු කරන්න උපදේශ ලබන මට්ටමේම ප්‍රඥාවන්තෙක් බවට පත් වෙනවා. උපදේශ වල තියෙන නිහතමානිකම හරහා, උපදේශ වල තියෙන ගෞරව සම්ප්‍රයුක්ත බය හරහාම මේ ප්‍රඥාවන්තෙක් බවට පත් වෙනවා. ප්‍රඥාවන්තෙක්ගේ ලක්ෂණ පෙන්වන නිසා නිදී නම්ව පවත් අරන් යම් පස්සේ වජ්ජ දසාවිනු නම් කිසි කෙනෙක් තමයි අඩුපාඩුවක් පෙන්ලා දෙනවනම් මේ වාගේ මේ කායික ක්‍රියාවේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා, වාචසික ක්‍රියාවේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා, ඔය හිචිලිසාව මෙන්න මේ අඩුපාඩුව තියෙනවායි කියලා වජ්‍ය දසාවි වරද පෙන්ලා දෙන සත්පුරුෂෙක් වරද පෙන්ලා දෙනකොට ඒක නිධානයක් පෙන්ලා දෙන්නේක්සේ මට මේ මහා නිධානයක් පෙන්ලා දෙන්න විදිහට ඒ වරද්ද තියා හෝ වරද පෙන්න තියාට සලකනවනම් නිජීනම්ව පවත්තරන නිදිය නිධානයක් වගේ විශාල වූ නිධානයක් වගේ යම් පස්සේ වජ්‍ය දසාවනේ යම් කිසි කෙනෙක් දකිනවා නම් වැරදි පෙන්ලා දෙන කෙනා නැත්නම් ඒ දෙයක් ඒ පුද්ගලයා පෙන්ලා දෙන වැරද්ද නිග්ගයවාදී මේධාවී ඒ අනුන්ගේ නිග්‍රහයක් කරහව අනුන්ගේ කෙනෙහිල්ලක් කරහව ඒ ලැබෙන ඒ වැරද දැනගන්න පුළුවන් දේ දන්නා වූ උප්පන්ති පඬිතුය මේධාවී එවැනි අය කොච්චර දඬුවම් කරත් කොච්චර රොස්පරොස් වුණත් උළුවන් තරම් ඇසුරු කරනවා. ඇසුරු කරලා යත්තන්ගේ උපදෙස් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ නිසායි සර්වචන් වහන්සේ නිතරම මේ රාහුල පුංචි හාමුදුරන් කිව්වේ හැමදාම වැලිමලු අතුගාලා වැලි දෝතක් උඩ දාලා මට අද දවසේ මෙන්න මේ වැලියට ගානට උපදෙස් ලැබේවා කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ ඔලමල පුද්ගලයාට වැරද්ද පෙන්ලා දීපු ගමන් එක්කෝ හිත නරක් වෙනවා නැත්නම් මාන්නේ නිසා කනගාටු වෙච්ච වෙනවා. එහෙම නැත්නම් ඔයා කවුද මට වැරදි කියලා දෙන්නේ කියලා තමන්ගේ අර දිච්ඡය සක්කාය දිට්ඨිය ඉස්පන්තු වෙනවා. ඒ නිසා පඬිතුගේ ගතිය තමයි නිදීනංව පවත්තරං යම් පසේ වජ්ජ දසාවි. තමන්ගේ වැරද්ද පෙන්ලා දෙන එකන නිදානියක් පෙන්ලා දෙන කෙනෙක් වේ සලකලා නිග්ගයවාදී මේධාවී තාදිසං වජේ. එවැනි වැරදි පෙන්ලා දෙන උතුමන් නිතර නිතර ඇසුරු කරනවා තාජ්ජ සම්බජ මානස්ස නිබ්බාන සේව සම්තිකේ. එවැනි අය ඇසුරු කරනවා නම් මේ නිවන කියන කෙච්චර මාරු නැහැ. ඒ ශාබුදුර ජානන්සේ සඳහන් කරනවා මේ පඬිතුයෝ හිගයි තමයි. ඒ වුණාට හරියට පඬිත කෙනා දැක්කලා ඒ පඬිතය ඇසුරු කරන්න පටන් අරගත්තට පස්සේ Brahmacharya වැඩේ සම්පූර්ණ වෙනවා. 150ක් නෙවෙයි 100ක්ම සම්පූර්ණ. ඒක හිතා ගන්නවත් අමාරුයි. එක තැනකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වචනන්සේ ළඟට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට පටිච්චසමුප්පාදේ හොඳට වැටහුණා. මට හොඳට මේ හේතුඵල ධර්ම වැටහුණා කියනවල කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට පුත්‍රජනන්සේ ආනන්ද උතන නතර වෙන්න. ඕක ඔය ලේසිං වැටෙන එකක් නෙවෙයි ඔක ගැඹුරුමයි කියලා. පටිච්චසමුප්පාදේ ගැඹුරුමයි කියලා. ඒ වාගේම දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳ සතුටක් ඇතිවිලා ගිහිල්ලා බුදුහාමරට වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ පඬිත මිනිස්සෙගේ ඇසුරක් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රගේ ඇසුරක් ලැබුණොත් මෙච්චර දුෂ්කර ගමනේ 50%ක්ම ඉවරයි කිය. එදිට බුදුන් කියන ආනන්ද උත්තර නතර වෙන්නේ 50%ක් නෙවෙයි 100%ක්ම ඉවරයි. කල්යාණ මිත්‍රේ දැක්කට පස්සේ කල්යාණ මිත්‍යාගේ ඇසුර ඒ නැත්නම් ඒ ලැබීමම තමයි එච්චර දුෂ්කර වූ දුෂ්ක මේ Brahmacharya සම්පාදනය කරගන්නේ. හැබැයි ඒ සඳහන් නිතර සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නු අසද්දෝ කියන වචනයක් අපි විවස්ථාට ලොකු සංසය ඇදලා දාලා තිනවා. ශ්‍රද්ධාවන්තයර තමයි මේ වැරද්ද පෙන්ලා දෙනකොට ආරාධනා පූර්වක වෙන්න පුළුවන්. ප්‍රඥාව ශ්‍රද්ධාව අසද්දාන්ත එක්කනට හිතන්නේ මගේ වැරදි පෙන්නනවා මට කොන අහනවා මට ගැළපෙන්නේ නැහැ මට රිදෙනවායි කියලා. ඉතින් ඒක නිසා මේ වැරද්දක් පෙන්ලා දෙන වෙලාවේදී වැරද්ද බාර ගන්න ස්වරූපේ තමංගේ ප්‍රඥාවට සාධරකම ප්‍රඥාවන්තින්ගේ සාධරකම දිගටෝම ਸਰවචන්නාංශී අගේ කරලා තියෙන වගේම ਸਰවචන්නාංශීකට අන්තිම ශ්‍රේෂ්ඨයි වුණාච ඕනේ මේ වගේ দমনය කරන්න පුළුවන් පුරුෂයන් দমনය කිරීමේදී හොඳටම ශිල්පේ දාන්න එක නා නැත්නම් පුරුෂ ධම්ම සාරති ඒ වගේම ඒ විදියට වැරද්දක් පෙන්නලා දෙනකොට වැරද්ද බාර අරගෙන හැදෙනවා නම් ඒක ਸਰුවචාන්සේ පෙන්ලා දීලා තිනවා මේ ශාසනේ පණ කියන්නේ ඕක තමයි. සජීවී ශාසනේ කියන්නේ ඕක තමයි කියන්නේ. ඒ නිසා ඕනම කෙනෙකුට ශාසනේ සජීවී කරවන්න පුළුවන්. සජීවී කරවන්නේ කොහොමද ඔලොමල වෙලා නෙවෙයි. වැරදි පෙන්ලා දෙන කෙනෙක් දැක්කට පස්සේ වැරද්ද බොහොම සාදරයෙන් බාර අරගෙන ඒක සකස් කරගන්න ආයති සංවදේ කියලා ඉස්සරහට හැදෙන්න බලාපොරොත්තු වෙනවනේ. ඒක තමයි සජීවී ශාසනේ කියන්නේ. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා අපිට හරියට දවසකට ඇතුළතදී උපදෙස් ලැබෙනවා. සමහර උපදෙස් ප්‍රායෝගික නැහැ. සමහර නිකන් කට කහනවට දෙන උපදෙස්. අන්නේ උපදෙස් ඔක්කොම බාරගන්න එකකටවත් උරද්ද වෙන්න එපයි කියනවා. උපදෙස් බාරගන්න ඒකට පස්සේ මේ උපදෙස් වල සාධනීය උපදෙස් සහ මේ නාස්තික සහ ආස්තික උපදෙස් දෙක තෝරගන්න. උපදෙස් දෙන කෙනා කෝකද සාධනීය උපදේශයේ කෝකද මේ නාස්තික උපදේශය කියලා ආස්තික නාස්තිකත්වයේ තේරුම් ගන්න බැරි වුණොත් මේ ඒකේන සප්පාය අසප්පාය දෙන්නේ දන්නේ නැතුව කෑම කන කෙනෙක් වගේ. ඒක නිසා තමයි තේරෙනවා නම් මෙන්න මේ උපදේශ නාස්තිකයි. එයාට චෝද උපදේශ දෙන එක නඩ ගසල දමලා ගහන්න යන්නත් එපා නෑ වුණා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒ උපදේශයේ ආස්තික නම් මම හොඳට මංගන බලලා මංගන අනුකම්පාවෙන් මේ උපදේශ දෙන්නේ කියලා දකින්නවනම් ඒ උපදේශය අනුව හැසිරීම අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් එහෙම ඒ නාස්තික ආස්තිකත්වයේ බේර ගන්න බැරි වුණොත් එහෙම මේ උපදෙස් දෙන්න පෙළඹෙන බොහෝ දෙනා දුස්සීලයි. ඒක නිසා උපදෙස් බාර ගන්න බැරි වෙන නිසා තමයි ළඟ තියෙන්න ඕනේ ඒ යාගේ තියෙන ඒ උපදේශයේ තියෙන ගරු ගැඹිරත්වය. ඒක නිසා ඒ උපදෙස් දෙන පුද්ගලයේ ළඟ තිබිය යුතු ගුණ සම්භාරයක් ගැන පුත්‍රචානන්සේ කතා කරනවා. පඬිත ලක්ෂණ ගැන කතා කරලා තිනවනේ ඒක සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. ඒ නිසා අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයා ක්ෂමා සර්වජනප්‍රියත්වං නිර්ලෝභි දාතා භයශෝක මුක්ති ප්‍රඥා ඒතානි දස ලක්ෂණානි කියලා ඒ සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තිනවා. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං මේ පුද්ගලයා ක්‍රෝධ කරන්නෙක් වෙන තමයි උපදෙස් දෙන කෙනා පඬිතෙක් නම් උපදෙස් ලැබිය යුතු කෙනෙක් නම් ක්‍රෝධයෙන් නෙවෙයි කතා කරන්නේ. වේගයෙන් කතා කරනවා වෙන්න පුළුවන් ක්‍රෝධ නැහැ අක්‍රෝධ ආරෝග්‍යය සාමාන්‍ය ආරෝග්‍ය සම්පන්න කෙනෙක් වෙන්න ඕන නිතර ලෙඩ වෙන මිනිස්සයාගේ මොකද්දෝ මෝඩකමක් තියෙන. ඒක ඉස්සර ඉඳලම සලකපු දෙයක් ආරෝග්‍යත්වය කියලා කියන්නේ පඬිත ලක්ෂණයක්. අක්‍රෝධ මාරෝගී ජීතේන්ද්‍රියත් වගේ ළක ඉන්ද්‍රිය දමනයක් තියෙනවා. එයා කරන වැඩක් කරනකොට හික්මිච්ච ගතියක් කායික වාචික මානසික තියෙනවා. අක්‍රෝධ මාරෝගී ජීතේන්ද්‍රියත් වන් දයා ක්ෂමා සර්ව ජනප්‍රියත්වන්. එයා අනික් කෙනෙක් කේන්ති ගියාට අනික් කෙනෙක් ලෙඩ වුණාට අනික් කෙනෙක් ළඟ ඉන්ද්‍රිය දමනේ නැති වුණාට හතුරුකම් කරන දයාව තියෙනවා. තමන් ළඟ ක්‍රෝධ ගතිත් නැහැ ආරෝග්‍ය ලක්ෂණක් තියෙනවා ඒ වගේ ඉන්ද්‍රිය දමනෙකුත් තියෙනවා. නමුත් තව කෙනෙක් ළඟ ඒක නැති උනායි කියලා ඒ මනසට දයානුකම්පා නොකර ඉන්නේ. ක්ෂමාවත්තිය. ක්ෂමාව දෙන්න කැමති සර්ව ජනප්‍රියත්වන් ඒ නිසා මනස පඬිතයන් එක්ක සහ මෝඩයන් අතර සියලු දෙනාත් එක්කම සම හිත පවත්න්න පුළුවන්. ඒ නැත්නම් හැම කෙනෙක් එක්ක ජනප්‍රියපත්යක් පවත්න්න. මම පඬිතයි ඒ නිසා මම ඇසුරු කරන පඬිතාය විතරයි. බාලයන්නික ඇසුරක් නැහැ කියලා සමාජ දෙකට බෙදිලක් නැහැ පඬිතයත්තාවි. එයා රජුන් එකේ යන්නත් දන්නවා රටුන් එකේ ඉන්නත් දන්නවා. ආන්නේ දෙකම තියෙන එකත් පඬිත ලක්ෂණයක්. ඒ වගේම නිල්ලෝභී දාතා බයශෝක මුක්ති. ඒක න මේ ආධ්‍යාත්මික වස්තු වේවා එහෙම නැත්නම් මේ දසදාන වස්තු වශයෙන් තියෙන ආමිෂේ වේවා ඒවයි ලෝභ ගතියක් ගන්න. දාතා නිල්ලෝභී නැහැ කියලා නිකන් ඉන්නෙත් නැහැ අවශ්‍ය වෙලාවට ඒ දන් දීමේ එහෙම නැත්නම් උපදේශ දීමෙන් එහෙම දැනුම ලබා දීමෙන් එයාගේ ත්‍යාගවන්තකමත් පේනවා. භය ශෝක මුක්ති ඒ මනුස්සයාට බයක් නැහැ. මොන දෙයකට ගියත් බය වෙන්නෙත් නැහැ ශෝක කරන්නෙත් නැහැ. මොකද සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන මේ තුනම එකතු වෙච්චාම ඒක සිද්ධ වෙන්නේ කෙලෙස් වලින් නම් ඒ කෙලෙස් පොදියටම කියන්න පුළුවන් නමක් තමයි බය. එසා යම් තැනක කාට හරි බයක් තියෙනවා නම් ඒ බයට හේතුව කෙලෙසයක්. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා ලෝකෙ උපදින තාක් බය උපදවන්නේ මොඩියෝ නිසායි කියලා. උපදින තාක් ලෝකෙ බය උපදින්නේ මොඩියෝ නිසා. ඒ මොකද මොඩයා කරන හරියක් කරන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒ නිසා මිනිසයා ලෝකෙටත් බය දෙනවා. මිනිසා පුද්ගලයාත් බයයි. ඒක නිසා කතා කරන්නේත් බය ගන්න. නමුත් පඬිත ලක්ෂණ තියෙන කෙනාගේ එයාගේ කය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත එnde එක ටිකක් දිනු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම බය කියලා කියන්නේ කෙලේශයක ලක්ෂණයක් බව දැනගෙන පුළුවන් තරම් ඒ නිර්භය ගතිය භාවනා කරන්න ගියත් ඒ දැන් භාවනා කරගෙන යනකොට ඒ භාවනා හරියන කෙනෙකුට වුණත් ධර්මයෙන් ඇති කරනම උද්දච්ච ගති පහල කරන කලකිලි මේ කලබල ගති ලක්ෂණ පහල කරනවා. හිතා ගන්න බැරි තත්ත්ව වලට හිත ගෙනියනවා. අරමුණේ ජනේල අරලා පෙන්නනවා. ඉතින් එතකොට මේ සංසාර බය මේ ආත්මය පිළිබඳ තද ආශාව තියෙන මනුස්සයා එහෙම නැත්නම් ජීවිතය පිළිබඳ දැඩි ආශාව තියෙන කෙනා පුදුමාකාර බයක් එනවා. නමුත් යෝගාවචරයාට ප්‍රඥා භාවනා කරන එකට ඒ වගේ එන්න ඒ බය ගතිය දුරවන් වෙලා පරිේශන තෘෂ්ණාවෙන් ඉදිරියට යන්න පුළුවන් ගතියක් එනවා. නිර්භය ගතියෙන් පටන් ගන්නවා. භය ශෝක ශෝක කරන්නෙත් නැහැ. මම මේ සඳහා මම මේ පරිශීණය කර එක වැරදුනා. ඒ වැරදීම නිසා මට මේ හානිය සිද්ධ වුණායි කියලා කද්දාක ශෝක කරන්නේ. යා දන්නවා මේ පරිශීණය කරන යනකොට මීට වැඩි දෙයක් වුණත් ආවොත් මම මේක දරා කියාගෙන යන්න ඕනේ කියලා ඒ ප්‍රඥා ලක්ෂණ තමයි ළඟ පහල කර ගැනීම සඳහා ඒව ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන ඉවෙනි පංචා ලක්ෂණ සියපිට ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කළා තමන් තුළ දිගින් දිගටම මේවා දිනු කරන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ප්‍රඥා ලක්ෂණ සහ බාල ලක්ෂණ බලනකොට සාමාන්‍ය බුදු පුත්‍රයන්වන්ච ඉපදිච්ච කාලේ ඉන්දියාව ගත්තත් අද ගත්තත් බහුතරය දුස්සීලයි. බහුතරය බාලයි. ඒ ප්‍රතිශතයේ කිසි වෙනසක් නැහැ. වෙනවනම් නොගිනිය හැකි තරම්. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් චෝදනා කරනවා අද ආදර්ශයට ගන්න කෙනෙක් නැහැ කියලා. බාහිරේ ආදර්ශයට ගන්න කෙනෙක් නැහැ මොකද හැම කෙනාම බය ඇති කරනවා අපිට. හැම කෙනාම අපිට ශෝක ඇති කරනවා. විශේෂයෙන්ම අපි කිට්ටුවන්තෙන් තියාගෙන ඉන්න හුඟ දෙනෙක් අපිට මේ බය ශෝක දෙක තමයි තෑග්ගට දාය අදට දෙන්නේ. ඒ නිසා එීම බය ශෝක නැති කෙනෙක් බාහිරේ හොයාගන්න බැරිකම නිසා බොහෝ දෙනෙක් මේ පශ්චාත්තාප වෙනවා. මේ එන්නේ සමාජෙ පිරිනව එහෙම නැත්නම් ගුණවත් සිල්ලතුන්ගේ සෝදාපාලුවක් සිදු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක ඒකට දෙන්න තියෙන සාධනීය උත්තර තමයි තමන් ළඟ සත්පුරුෂ ගුණ, පඬිත ගුණ, කල්යාණ ගුණ පහළ වෙන තෙක් සත්පුරුෂයා තමන්ට අඳුර ගන්න බෑ. තමන් ළඟ කල්යාණ ගුණ, සත්පුරුෂ ගුණ අරිඹුවක් හරි දශම ස්ථානයක් හරි තිබිලා ඒක වර්ධනය කරන කෙනාට විතරයි මේ ලෝකේ සත්පුරුෂ පැත්තෙන් බලන කෙනෙක් පේන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකය සත්පුරුෂයන්ගෙන් ශූන්‍ය වෙලා තිනවා සෝදාපාලි වෙනවා කියලා, ඒ සෝදාපාලි වෙච්ච හිතකින් තමයි එහෙම කියන්නේ. එන ගහච්ච හිතකින් තමයි කියන්නේ. මුස්පේන්තු හිතකින් තමයි ඒක කියන්නේ. සතුටක් ඇති වෙච්ච වෙලාවේ තමන්ට වැඩි සිල් පුරණ කෙනෙක්, සමාධිය පුරණ කෙනෙක්, ප්‍රඥාවන්ත පුරණ කෙනෙක් ඒකන ගන්න මේ ප්‍රයත්නේ තියා බලනකොට හැමදාම ලෝකෙ තිබිලා තියෙන මේ ප්‍රතිසත්‍යය තමයි. ඒ නිසා නෑ බෑ කියලා තමන්ට පස්ස ගහන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ පේන ආදර්ශය අරගෙන ටික 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 හරි කමන්නේ ඒක වර්ධනය කරන්න ගියාට පස්සේ තමයි තමන්ට ඒ කිට්ටුවක හිටියත් ඒ කල්යාණ මිත්‍රයා පේන්න පටන් අරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා දූරෝ සන්තෝ පකාශෙන්ති හිමවන්තෝ පබ්බතා කියලා. මේ හිමාල පර්වතයෙන් ඈතට යන්න ඒ හිමාල පර්වතයේ කොට මුදුනට ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමන් තුල තමන් සත්පුරුෂ ධර්ම දන්නවනම් ඈතක ඉඳන්ටි පවත්ුණත් කමන්නේ සත්පුරුෂයාගේ ගුණ තමන්ට තේරෙන්න පටන් ගන්නවා. සත්පුරුෂයාගේ ගුණ තමන් ළඟ වඩා ගන්න සත්පුරුෂයා ළඟම ඉන්න ඕන කමන්නේ. එහෙම ඇලිගලි වාසයක් අවශ්‍ය කරන්නේ කොතනකුණ සත්පුරුෂ ධර්මයක් වඩනවා කියන එක දුෂ්කරයි. ඒ නිසා කොහේ හිටියත් තමන්ට තියෙන ඒක ආදර්ශයක් අරගෙන කරගෙන යන්නේ එකයි. අසත්පුරුෂයා රාත්‍රියේ විදපු ඊතලයක් වගේ ඇවිල්ලා වදිනකන් දැන්. සත්පුරුෂ හැමනේ කොච්චර ඈතක හිටියත් ඒ ගුණ පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි ළඟ ඇහැ අපේ අගයන් ආඩම්බරයන් එහෙම නැත්නම් අපි ජීවිතයේ ආදර්ශයක් විදියට ඒ සත්පුරුෂ ගන්ටි ස්වභාව ලක්ෂණ වශයෙන් දැනගෙන තමන් ළඟ අරිඹුවක් හරි කමන්නේ දශමයක් හරි කමන්නේ තියෙන ටික වර්ධනය කරන්න උත්සාහ කළොත් අනිවාර්යයෙන්ම තමන්ට වැඩිය සත්පුරුෂ කතිය ඇති ඇත්ත දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පේන්නේ හෙන ගහච්ච සෝම් පිටිනියක් වගේ වේලිච්ච ලෝකයක්. සත්පුරුෂයන්ගෙන් ක්ෂය වෙච්ච වැය වෙච්ච ලෝකයක්. එහෙම වෙනකොට හිතත් වේලෙනවා. නමුත් බුද්ධ ශාසනයේ තියෙන තාක්කල් එහෙම පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. වඩන්න ගත්තොත් බුදුමාකාර විචේතය සත්පුරුෂ සංධියට ඇදගෙන යනවා. මම දැන් මගේ ජීවිතයේ මේ ගත කරන කාලය ඇතුළත ඇචවිලා කියන පෙරලියක බලනකොට මේ විදියට නිකමට හරි අහම්බෙන් හරි ඒ කල්යාණ මිත්‍රයන් අතරට මුණ ගැහිමක් සිදු නොවුනනම් කොයි අතට යනවද කියන්නේ. මගේ හිතෙමිල්ලෙන් මගේ මනාපෙට මේක මෙහෙව්වා නම් මම මහවුලුගේ තපන කෙනෙක් වෙන්නත් ඉඩ තිබුණා. හිරේ වුණත් යන්න ඉඩ තිබුණා. අවම කවදාකවත් මට ඒ කාලේ තිබුණෙම නෑ ඒ සත්පුරුෂයෝ දකින්නකොටම මට පේන්නේ ගැළපෙන්නේ නෑ කියලා. මන්ට ඉන්න ඕනේ සෙල්ලක්කාරද දඟ කරන ඒ සෙල්ලම් කරන මිනිස්සු තමයි හොයන 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 ගියේ. මට මතකයි මේ එතකොට ටිකක් මම ශිෂ්ටාචාර වෙලා මං හිතනවා. ඒ වෙනකොටම ඔය ධම්මික අනුරෝ ගිහිල්ලා මට අඳුරලා දීලා කිව්වා මේ මනුස්සයා බොහොම හොඳ කෙනෙක්. බොහොම ශාන්ත කෙනෙක් කියලා. ඒ මනුස්සයා දිහා මම බලාගෙන හිටියේ ඔහේ බලාගෙන. මට පුදුමාකාර කාලකන්නිකමක් ඔළුවට ආවා. මං කො මට මේ જાති මිනිස්සු පෙන්වන්නවත් එපයි. පතෝල වගේ. නිකන් කයලෝලුන පතෝල නිකන් කිසිම ගුණයක් සීතලක් නැති එකනේ. මොනවත්ක්ත්ම නැත්තන්නේ පතෝල කන්නේ. ඉතින් මං කො මේක පතෝල කරලක් වාගේ. මට එපා. ඊට පස්සේ මං ලයිස්තුවක් දීලා කිව්වා මේ කිසිම කෙනෙක් මට ආශ්‍රය කරන්න ඕනේ මට පඳුරලා දෙන්න එපයි. ඒ පරිසරයේ හිටපු ඒ ශාන්ත පුද්ගලයා ඔක්කොම ලයිස්තු කරලා කිව්වා අඳුරලා දෙන්න එපයි කියලා. තාමත් ධම්මික හමුදුර මට ගියාම කියනවා අසවල් පුද්ගලයා මේ ළඟම ඉඳලා අපවත් වෙලත් ගියා. මම ගියේ නෑ ආශ්‍රය කරන්න. මට රුචි නෑ. මට ප්‍රිය නෑ. මං වගේ සෙල්ලක්කාර නෑ. නමුත් එහෙම කරගෙන 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 යනකොටයි මට තේරෙන පටන් අරගත්තේ ඒ මගේ එදා තියුණු අගයන් ආඩම්බරයන් දිගේ මම වීරයි කියලා හිතාන කට්ටිය ළඟට ගියා නම් මම ප්‍රබහ කරන වගේ කෙනෙක් අගය කරන්න ඉරතිය. මම දැන්වත් ඇත්තටම ප්‍රබහ කරන අගය කරා. ඒක වෙනම කතා නමුත් හරි ඒ සෙල්ලක්කාර චරිත වලට කැමති. නමුත් අන්තිමට ඇවිල්ලා මේ අපේ මීත්‍රික ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ආවට පස්සේ මම ආවර්ජනය කළ බැලුවා 79 88. එතන අවුරුදු 8ක 10ක විතර කාලයක් තිබුණා. ඒ කාලය ඇතුළත මේ අගයන් ආඩම්බරයෙන් වෙච්ච වෙනස්කම්. ඒ මුල් කාලේ 88 ටිකක් ඉස්සර වෙලා වගේ 80 මම මෙහි ආවේ 70 ගණන් වල විතර වගේ ඒ තිබුණ අගයන් ආඩම්බර වලින් හැටිය බලනකොට කිසිසේත්ම පැවිද්දක් කිසිසේත්ම අරණ්‍ය ගත වීමක් කිසිසේම අතක් උඩ අතක් තියාගෙන බලා ඉන්නවා කියන ඒවල මට පේන්නේ ජීවිතෙන් පැන යාමක් විදියට. ජීවිත කියන්නේ ඊටට බොහොම සෙල්ලක්කාර දෙයක් හම්බෙච්ච ජීවිතේ රස විඳින්න. ධාර්මිකව හරි කමන්නේ අධාර්මිකව හරි කමන්නේ සාධාර්ණව හරි කමන්නේ අසාධාර්ණව හරි කමන්නේ කියලා ඒ ගිය චරිතේ මේ විදිහට හැරිලා දැන් මේගොල්ලන්ට කියන දවසට පය 10ක් පල භාවනා කරපල්ලයි කියන චර්චාවටපත් වුණා කිව්වහම බලන්න බුදුහාමරගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණේ කොහොමද කියන්නේ අම්බරෝණ හැටි. ඒ වගේම ඔගොල්ලොනත් මන් දිහා දක්වම හිතන්නේ මේ රහතන් වහන්සේ නමක් වෙන්න ඇති එන බොහොම සාන්ත දාන්ද කියලා භීනකටවත් හිතන්නේ නැවත්ත පහකට විශ්වාස කරන්නේ. නමුත් ඒ තියෙනවනම් යම්කිසි නිවිච්ච ගතියක් යම්කිසි මේක වෙන මොකක්වත්ම නිසා නෙවෙයි ඒකත් මං මේ බුද්ධලික ඔහෙලා ගිය ගතියක් නෙවෙයි ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා ඒ කල්යාණ මිත්‍රනත් ගියාට පස්සේ මම දැකපු වටිනාම ගුණේ තමයි ඒ කල්යාණ මිත්‍රයන්ගේ මම අරතරන් ඡණ්ඩපරස ගතිය නැත්තම් සෙල්ලක්කාර ගති තිබුණත් මම බයෙන් සැකෙන් සබකෝලින් ඒගොල්ලන්ගේ සභාවට ගිය කිසිම දවසක මම ප්‍රතික්ෂේප කරේ මට කවදාකවත් උඹ සෙල්ලක්කාර වැඩි එහෙම කවදාකවත් කියලා නැහැ. මට ඒකකොට හරි සැකයක් පහළ වුණා මේ මිනිස්සු හිත යටින් මට අප්‍රිය කරනවා ඇති කියන්නේ නැතුව වෙන්න. උගෝ කල් ගියට මට තේරුණා හිත යටින්වත් මට වෛර කළ තිබිලා නැහැ. හිත යටින්වත් ඒ කල්යාණ මිත්‍රව මම මේ සභාවට එනකොට වෛර කළා නැහැ. ඒක කරන්නවත් එපා. කවදාකවත් වැරදි කරපු මිනිස්සුයෙකුට පව්කාරයට ගල් ගහන්න යන්න එපා. ඒක මහා අපරාධයක්. අපිට කරන්න තියෙන මේ මනසට මේ වෙලාවෙ හැටියට සලකලා පුළුවන් තරම් උදව් උපකාර කරන්න ඕනේ කොයි කෙනා කොයි තැන හැදෙයිද. ඉතින් ඒ නිසා අයියේ අර මුල් කාලේ තිබුණේ ඡණ්ඩපරස ගති. පඬිතෙක් දැක්කට පස්සේ පඬිත ධර්ම ඇසුරු කරනකොට ඒක අනිත් පැත්ත හැරුණාට පස්සේ ඒක ඩබල් පොසිටිව් වෙනවා. දෙගුණයක් හොඳ වෙනවා. අර හුසාන්තව හිටපු කෙනාට වැඩි වෙනසක් මේකේ තියෙනවා. ඒ නිසා Taman තුල දැන් හිතන්න මොනවද දුස්චරිතයක් තියෙනවා නැත්නම් අඩුපාඩුවක් තියෙනවා වැරද්දක් තියෙනවායි කියලා ඒ කිසිම දෙයකට ශාප කරන්න එපා වැඩක් වෙන්නේ නැහැ ඒක නාස්තිකයි ඊට පස්සේ හිතන තියෙන්නේ මං වගේ කෙනෙකුට මේ බුද්ධ ශාසනයෙන් ත්‍රිවිධ රත්නයෙන් කවදාකවත් අවතක්ෂේරුවක් වෙන්නේ සමාකාරව සලකනවා මට බැරිද ඒ නිසා මගේ තියෙන අඩුපාඩුකම් ටික නතර කරගන්න මට පුළුවන් තියෙන හොඳ පැත්ත ටික බලලා ඉදිරියට යන්න හදනවනම් අනන්තවත් කල්යාණ මිත්‍රයෝ. අන්නේ වගේ ශාසනයේ සමාජෙදී ආවෝ ගුණධර්මදී ආවෝ ඒ සාධනීය බැල්ම Taman තුලට ආවනම් මදක තැනට ලොකු අරසාවක්. අපිට කරන්න තියෙන උපරිමේ තමයි ඒ කල්යාණ මිත්‍රයන් වෙත එළඹිලා ඒ අනුව ගත කරන එක. ඒ සඳහා කල්යාණ මිත්‍රෝ නැයි කියන එක නෙවෙයි බලන්න තියෙන පැත්ත මං ළඟ මේ කල්යාණ මිත්‍යාන්ට සමතුලිත වෙන සම්පාත වෙන මොනවද තියෙන ගුණ ටික ආහන්නේ ගුණ ටික වඩන්න පටන් අර ගන්නකොට ඉබේම ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒ පඬිතරම් ඉන්නකොට ඒ කැනඩාව වලින් දාපු දොස්තරණ කෙනෙක් කියනවා ඒ පඬි ස්වාමීන් වහන්සේ දැකලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මය හරි දුෂ්කරයි කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයෝ හරි දුෂ්කරයි කියලා කියනවා මට මං මට මෙහෙම කිව්වට තරහ වෙන්න එපා නමුත් ධර්මයේ ස්වාමීන් වහන්සේ මාව හොයාගෙන ඉනවනේ කල්යාණ මිත්‍රයෝ මාව හොයාගෙන ඉනවනේ ස්වාමීන් වහන්සේ මං කොච්චර වාසනාවන්තද කියලා උදම්මනන ධර්මයේ කිසිම මේ මසුරුකමක් නැහැ කාටවත් අවතක්ෂරු කිල්ලක් නැහැ ඒක ඕන තරම් මේ ඇරලා තියෙන කැමමේෂයක් වගේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම වර්ෂාව හැමතැනම වහිනවා උඹලා වාජනේ එළිය තියලා නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ වාජනේ ගිය ඇතුලේ තියලා තියෙනවා නම් ඉතින් දෙමින්නේ ඒ වගේ මේ වාජනේ කටපුංචි බඩ ලොකු එකක් නම් ගොඩාක් කල් යනවා පිරේ කට ලොකු බඩ පුංචි එකක් නම් ඉක්මනට පිරලා උතුරනවා අඩිය පුංචි හිලක් තියෙනවනම් පිරුණාට මොකද ටික වෙලා බලනකොට ගිහිල්ලා ඒ නිසා වාජනේ පොඩ්ඩක් බලපන් ඔක උඩාතට හරවලා තියෙනවා වර්ෂාව වහින ඒ ಗುಣ තමයි බුදුජානක සඳහන් කළ තියෙනවා මේ පඬිත ගුණ එnde එnde ඒ සීල සමාජ ප්‍රඥා වල හික්මයක් එnde එnde විවෘත ගතියක් එන්න බලන්න. ඒ බය කුතුහලය සැක සීරම මුණින් නවන ගතිය. මුණින් නමන්න තමන්ට ඉව වැඩි වෙනවා. මේක විවෘත කරපු ගමන් එහෙම නැත්නම් තමන්ගේ තියෙන සිංහලෙන් කියන පාපෝච්චාරණය කියලා ගැත්තේ. තමන්ගේ තියෙන පව වැරද්ද අඩුපාඩුව විවේකයක් කරන්න තව කල්යාණ මිත්‍රයෙකුට හෙලි කරන්න පුළුවන් නම් ඒක එතනින්ම වාෂ්පීකරණය වෙනවා. එතනින්ම වාෂ්පීකරණය වෙනවා. ඒක නිසා මම මේ ඒ තමන් තුල තියෙන මේ අඩුපාඩුකම් පිළිබඳව පශ්චාත්තාප වෙන ඒව මුල්ලේ හංගගෙන පුස්කකා ඉන්න කට්ටිය වෙනුවෙන් මම මතක් කරනවා ඔය බෝධිචර්යාව සාරය කියන මේ අසගොස පාදයන්ගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ කියවන්නේ ඒකේ තියෙනවා පාපොච්චාරණි කියලා පරිච්ඡේදය. ඒකේ කියලා තියෙනවා මම බෝධිචිත්තය ඇති කරගත්තා. ඒක නිසා මම අනන්ත අප්‍රමාණ සංසාරයක් මේවා දන්නේ නැතුව පව කරලා තිනවා. දැන් මා කරා ඒ සියලුම පව් වල නරක ප්‍රතිඵල පැමිණේවා. මට ඒ සියල්ලම දරා සිටීමේ පළල් උරහිසක් ලැබේවා. මට සියලු නිින්දාවල් ලැබේවා. මට සියලු දුක් පීඩා වේත්වා. මට සියලු අසාධාරණ චෝදනා ලැබෙත්වා. කවුරුත් මගේ මූණට කෙල ගැසත්වා. විසිකරන කුණු ගොඩක් වේ නම් මගේ ඔළුවට වැටෙත්වා. සැරව තින තාක්කල් මගේ ඇඟට වැටෙත්වා. මූත්‍රා කරන්න ඕන කෙනෙක් මගේ ඇඟට මූත්‍රා කරපළා. බුදුමාකාර විස්තරයක් කරලා තියෙන මට ඒ කෙරුවත් මේ ජීවිතේ ගෙවන්න බෑ කියලා. මම සංසාරේ නොදැනුවත්ව කරලා තියෙන අකුසල කර්ම ප්‍රමාණ කරන්න තියෙනවනම් මට මේ කරලවත් කරන්න බෑ නිසා කවුරු හරි මට මේ විදිහට අභූත චෝදනා කරන්න විශේෂ ලොකු සේවාවක් මට කරන්න. මට දැන දැක දැක ගෙවන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා එතෙන්ට යනකොට වෙන කොච්චරක් හිත මෙල්ල වෙනවද? කොච්චරක් හිත මෙලෙක් වෙනවද කියලා. හැබැයි මේ කරන්නේ අපි ලාභෙට නෙමෙයි, සත්කාරයට නෙමෙයි, සම්මානෙට නෙමෙයි, සිලෝකෙට නෙමෙයි. මේ කරන්නේ කාය දුස්චර්ය නැති කරන්නයි, වචී දුස්චර්ය නැති කරන්නයි, මනෝ දුස්චර්ය නැති කරන්නයි. සඳහා අත්‍යවශ්‍ය ගුණේ තමයි මේ නිහතමානිකම්. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා උඹලට යම් විදිහකට මාන්නයක් වෙනවනම් යම් විදිහට මේ මම තණ්හා වගේ එනවනම් උඹල මාව සාක්කියට ගනිලා බුදුහාමුදුර සරුවඥයි බුදුහාම අනිවාර්යයෙන් මට වැඩි ගුණ වැඩි. එيشා බුදුහාමුදුරත් එක්ක බලනකොට මට මොකද්ද මාන්න කරන්න තියෙන දෙයක් කියලා මාව සාක්කියට නිහතමානී වෙන්න. බුදු රත්නේ ඉදිරිපිට නිහතමානී වෙන්න. ධර්ම රත්නේ ඉදිරිපිට නිහතමානී වෙන්න. සංඝ රත්නේ ඉදිරිපිට නිහතමානී තමන්ගේ සීලයේ ඉදිරිපිට නිහතමානී ඒක තමයි පඬිත ලක්ෂණය. ඉතින් ඒක නිසා යම් වෙලාවක ඒ ගති නැතුව නොසලකන ගතිය තමයි ඔලමොල ගති කියලා කියන්නේ. ඒ ඔලමොල ගතිය ආවට පස්සේ තමන තරම් නොවන ක්‍රියාකාරකම් වචී වාචසික මානසික ක්‍රියා සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ වුණාට පස්සේ අර ගුණ චරිතයේ විශාල කඩාවැටීම් සිදු වෙනවා. ඒක නිසා ඒක දකිනකොට අනිත් ගොල්ලත් ඒකනට අනුකම්පා කරන්න ඕනේ. ඒකනත් ආයිචි සංවරේ නාමයෙන් ඉස්සරහට හැදී කියන නාමයෙන් අනුකම්පා කෙරෙල්ලෙන් තමයි මේක අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන කියන විදිහට එකිනෙකාගේ වචනෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් ගෙනියන්නේ. ඒක නිසා මේ ප්‍රඥාවයි සීලේ එනත මේ සදාචාරයයි දෙක ගලපඬ කපුවෙක් විදිහට ਸਰුවචන්සේ සඳහන් කළා තියෙනවා සමග්ගාණං තපෝසුකු. සමගී වුණට තපස සැපයි. භාවනා කරන පිරිස් එකිනෙකා කෙරෙහි හැඟීමක් ඇති කරගන්න. එකිනෙකා කෙරෙහි අනුකම්පාවක් ඇති කරගන්න ඕනේ. නමුත් සිද්ධ වෙන්නේ අවාසනාවට වගේ සීලයක පිහිටපු ගම අපි සමාධි ප්‍රඥා ගුණ වැඩෙන ගම අනුන්ගේ දොස් දකින්න ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ද්වේෂය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක භයානක රෝගයක්. හැබැයි පැතිරෙන රෝගයක්. ඒ වගේම මේ වසංගතයි. බෝ වෙනවා. තමන් සිල්වන්ත වෙන්න වෙන්න තමන් ප්‍රඥාවන්ත වෙන්න වෙන සමාධි එන්න එන්න අනුන් ඒකට බාධාවක් අනුන්ට ඒක තේරෙන්නේ නැහැ කියලා අනුන්ගේ දොස් දකින්න ගතිය එන්න පටන් ගන්නවා. මේ නිසාද ගිහි සමාජ වලට වැඩිය ගැටුම් වැඩි ඒ දුෂ්කරකම අභිනිෂ්ක්‍රණය කරපු සමාජ භාවනා මධ්‍යස්ථාන එව්ව අතරත් කවදාකවත් නැහැ එක්කෙනෙකුට එක්කෙනෙකුට සමාව දෙන ගතිය අවබෝධ කරන ගතිය. ඉතින් ඒක කටු කොහොල ඒක නිසා මම කියනවා මේ වගේ පිටිසක් කැමති නම් අපි මේ දවස් තුනක් එක දිගට ඉන්නවා. ඒ නිසා අපි එකිනෙකා කරේ සීරමක වෙන සමගියෙන් කතා කරන්න ඕන කියලා එක්කෙනෙක්වත් තව කෙනෙකුට වචනයක්වත් කතා කරන්න එපා. එච්චර එකම ලකුණ මන් දකිනවා. ඕගොල්ලෝ එක වචනයක් කතා කිරීමෙන් කරන ඒ කිරි කලෙයි ගොම කඳුලයි වගේ වන්නසනවා. කිසිම හේතුවක් නැහැ. අපිට මේ දවස් තුන එන ඕනෑම දුකක් විඳගෙන බලන්න වචනයක්වත් කතා නොකර ඉන්න. ඒගොල්ලෝ බලන්න කාගවත් විවේකයට බාධා නොකර ඉන්න. වගේම බලන කවදාකවත් අනවශ්‍ය සද්දයක් නොකරයි. මේක මේ කියන්නේ එකිනෙකා කරේ පවතින ඇවතුම් පැවතුම් වගේම ගරු භාවනීය ලක්ෂණ. ඉතින් ඒ ලක්ෂණ තියෙනවා නම් අපි මේ නිස්සද්දව අනුන්ගේ නිස්සද්දතාවයට සහ අනුන්ගේ ඒ උදකලා බවට බාධා නොකර ගත කරන්න පුළුවන් නම් ඒ සමාජේ නම් සමගිය කියලා කියන්නේ කරටක් දාගෙන එළිය ගැලිය වාසයේ එහෙම නැත්නම් මේ ආලිංගන නැටුම් ඒක නෙමෙයි මෙතන කියලා කියන්නේ එකිනෙකා කෙරේ එයාගේ අරසාවට එයාගේ විවේකයට එයාගේ හුදකලා බවට බාධා නොකර ගත කරන්න පුළුවන් නම් ඒක පුදුමාකාර බුද්ධ ගෞරවයක් වෙනවා ධර්ම ගෞරවයක් වෙනවා සංඝ ගෞරවයක් වෙනවා ඒ වගේම Tamande ඒ gederකදී ඇති වෙනවට වැඩිය විශාල කය වචනේ හිත සංවර කර ගැනීමට ලොකු අවස්ථාවක් සැලසෙනවා මේ අමාරු. ඒ මොකද ඒක මේ වෙන කෙනෙක් කරනවාගේ රාජදඬුවමක් වගේ දුෂ්කරයි. තමන් විසින් තමන් හිතාන කරන්න ගියත් සෑහෙන කාලයක් යනවා මේ දවස් තුනක වගේ රිට්ටිටයක් ඇත්තටම මදි එක. නැත් මේගොල්ලන්ට මේ මේ අත්තිට උසිර දඬුවම් වලට දෙන්න හදන එකවර ගෙවීමේ ක්‍රමයට දෙන්න කරපේ විදියක් නැහැ. එහෙම එන්න දවස් 10ක් විතර එන්න. දවස් 10ක් විතර ආවට පස්සේ තමන්ට පුළුවන් ඒක තව දුරටත් බලන්න. මේ ටිකේදී උත්සාහ කරන බලන්න මේ ඉන දවස් තුනේ තම්බල දෙන මොකක් හරි බතක් කාලා එල්ල තියෙන පැතුරක් අරගෙන බුදියාගෙන කටයුතු කරන මිසක්කා චෝදනා කරන්නේ නැතුව එහෙම නැත්නම් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව මේක අපිට කාය සංවරයට වචී සංවරයට මනෝ සංවරයට දාගෙන ගත කරන්න පුළුවන් නම් ඒක ලොකු මේ ජීවිතයේ ආදර්ශයක් කරන ලෝකිත ජීවිතයේ හොඳ නරක කැලලක් නෙවෙයි හොඳ පදාශයක් වටපත් වෙනවා. එතකොට මම හිතන හුඟක් වෙලාවට වෙන්නේ මේ දවස් 10 රිට්‍රීකට එන්න හිතේ එහෙමනම් ඔන්න පඬිත ලක්ෂණ කියලා කියයි. දවස් 3 හිටියා දැන් තවත් 10කට එන්න ඕනෑ කියලා හිතෙනවනම් ඉතින් මාත් උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ විදිහට දවස් 3කට ආපු කට්ටිය තවත් 10කට ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවට කටයුතු කරන්න. අපි මේ හම්බෙලා තියෙන ධර්ම දේශන හරහා බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ ඇති කරලා තියෙන මේ සන්දර්භයේ අපි කොහොමද පුද්ගලික වශයෙන් නැත්තම් බුද්ධ විශේෂයෙන් කරන පරියන්කේදී ශක්මනීදී එදිනදා වැඩවලදී අපි මේ කාය දුස්චරිත වචී දුස්චරිත මනෝ දුස්චරිත දුරු කරලා කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත ඇති කරන්නේ කියලා. ඉතින් ඒක මේ තමන්ගේ අත්දැකීම් යම් ප්‍රමාණයක් ආවට පස්සේ මම හිතනවා සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. අදට මේ මාතෘකා හඳුනා ගැනීමක් වශයෙන් ධර්මදේශනා මාලාවේ ආරම්භයේ වශයෙන් මේ තොරතුරු ඉදිරිපත් කරා. මම හිතනවා ඒක මේ පරියන්කේට මේ මිස්ථානෙට මේ වැඩමුළුවට සීමා කරන්නේ නැතුව පුළුවන් තරම් ඒක පාවිච්චි කරලා යුදාගත්තොත් ඒක තමයි ජීවිතේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා. ඒ වගේ මේක මේ වැඩමුළුවටත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් තවසේ ධර්ම දේශනාව මෙතනින් අද නතර කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා